අපි කතා කරගෙන ආවා පස්සේ ඇති වෙන්නේ කොහොමද? නාම රූප පත්‍ය පස්සෝ කියන එකයි සලායතන පත්‍ය පස්සෝ කියන එකයි දෙකම වෙන වෙනම සෑහෙන සාකච්ඡා කළා. එතකොට අධිවචන සම්පස්සේ කියන්නේ මොකද්ද? පටිඝ සම්පස්සේ කියන්නේ මොකද්ද කියලා කතා කළා. ඊළඟට ස්පර්ශය කියනකොට මොන වගේ මුලාවකටපත් වෙනවද? මේක ඇත්ත ඇති ඇති දන්නේ නැති වෙනකොට මොන වගේ මුලාවකටපත් වෙනවද කියන ටික. ඊළඟට මේ ලෝකෙට ආйти මත දෘෂ්ටි වලට වැටෙන්නේ මේ ස්පර්ශය නිසාමයි. පස්සේ ගැන නොදන්න කමින්ද කේක දෘෂ්ටි වලට වැටෙනවා. ඒ කාලේ තිබුණ 62ක් මිත්‍යා දෘෂ්ටි ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ හැම දෘෂ්ටියක්ම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇති වුණ ඒවා. තදපි පස්ස පච්චය. අද කාලෙත් අපි ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් මොනවා හරි මතවලට වැටෙනවා නම් ඒවත් එතකොට ඊජාතියටම තමයි දාන්නේ. තදපි පස්ස පච්චය ඔකත් ස්පර්ශයේ ප්‍රත්‍යය. ස්පර්ශය ඇති ඇති දැනගෙන නෙවි ස්පර්ශය පිළියරන් ඒක බාර අරන් ඒක මත ගොඩ නැගුණ එක එක දෘෂ්ටි. ස්පර්ශය කියන්නේ මොකද්ද? පස්සේ කියනකොට ජාති තුනක් කියනවා නේද? තින්නම් සංගති පස්සෝ කියලා. මොනවද දැන් එක එක ආයතනය සම්බන්ධව ස්පර්ශයක් ගැන කතා කරමු. ඇහැගත්තුත් ඇසයි රූපයයි විඤ්ඤාණය. ඒ විඤ්ඤාණයට නමක් දෙනවා චක්කු විඤ්ඤාණය. ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණයයි නිසා ඒ තුනේ සංගතිය කියන එකට කියනවා චක්කු සම්පස්සය කියලා. චක්කු සම්පස්සය. දැන් කනයි ශබ්දයයි එතන විඤ්ඤාණයට කියනවා සෝත විඤ්ඤාණය. කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණයයි නිසා ඒ තුනේ සංගතිය කියන එකට කියනවා සෝත සංපස්සය. කන නිසා ඇති වෙන සංපස්සය. ඇසීම ගැන දෙන්න කරන සංපස්සය සෝත සංපස්සය. නාසයයි ගන්ධ සුවඳයි විඥාණය ඝාන විඥාණයද නාසය ඒ ගන්ධාරම්මණය ඝාන විඥාණය නිසා ඒක ඝාන සංපස්සය. දිවයි ශ්වසයි ජීවහා විඥාණය. එතකොට ඇති වෙන්නේ ජීවහා සංපස්සය. කයයි පොට්ටබ්බේ නැත්නම් ස්පර්ශ වෙන ස්වභාවය දැනගන්නේ කාය විඥානේ. කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි ඇති වෙනකොට මොන සංපස්සේ? කාය සංපස්සේ. මනයි මනසට අරමුණු වෙන්නේ මොනවාද? ධම්ම. මන ධම්ම මනෝ විඥාන. ඒ තුන ඇති වෙනකොට මනෝ සංපස්සේ. තව පස්සේ හය ආකාරයකට දක්වන්න පුළුවන් ඒ ආයතනේ අනු. ඊට පස්සේ ගැන කතා කරනකොට අභ්‍යන්තර ආයතනයක් තියෙන්න ඕන. ඒකට අරමුණු වෙන බාහිර අරමුණක් ඒකට ආයතන කියලා කියනවා. අජ්ජත් ආයතන බහිද් ආයතන. ඊළඟට විඥාණය කියන එක. ඔය තුන පහළ වුණාම තමයි පස්සේ. ඒ වෙනකොට දැන ගැනීමකට එනවා අභ්‍යන්තර යම් කිසි දෙයක් තියෙනවා බාහිර යම් කිසි දෙයක් තියෙනවා. ওই දෙක ගැන දැනගන්න ස්වභාවයක් තියෙනවා. නේද? ස්පර්ශය කියන දේ ඇති වෙනකොට අභ්‍යන්තරව යමක් තියෙනවා. ඒකට කියනවා අභ්‍යන්තර ආයතන කියලා. බාහිර ඒකට සාපේක්ෂව බාහිර යමක් තියෙනවා. ඒකට කියනවා බාහිර ආයතන කියලා. මෙහෙම දෙකක් තියෙනවා කියලා දැනගන්න ස්වභාවිකුත් තියෙනවා. ඒකට කියනවා විඥානය කියලා. දැන් මේ තුන් දෙනා ඉන්නවා කියන කතාව තමයි ඔය පස්සෙන් කෙරෙන්නේ. පස්සේ කියන එක කොහෙද තියෙන්නේ? මොකක් එක්කද තියෙන්නේ? ඒක එළියේ තියෙන දෙයක්ද? මේ සිතත් එක්ක ඇති වෙන චෛතසිකයක්. සිතත් එක්ක ඇති වෙන ඒ සිතිවිල්ල නැත්නම් චෛතසික ස්වභාවය පස්සේ කියන්නේ. මේ සිත දැනුවත් කරන ගතියක්. තව විදිහට කියුවොත් වේදනා චෛතසිකය වගේ තව චෛතසිකයක් පස්ස චෛතසිකය. පස්සෙන් හිත දැනුවත් කරන දේවල් තමයි අර කිම්බි. අභ්‍යන්තර ආයතනයක් තියෙනවා. බාහිර ආයතනයක් තියෙනවා. ඕක දැනගන්න විඥාන ස්වභාවයක් තියෙනවා. නේද? ඒ බව දැනුවත් කරන්නේ පස්සේ. ඒකයි කියන්නේ තින්නම් සංගති පස්සෝ කියන්නේ. පස්සේ කියන්නේ තව චෛතසිකයක් විතරයි. අර එළිය වෙන ගැටෙන මොකක් හරි නෙවෙයි. සිතේ ඇති වුණ සිතිවිලි මාත්‍රය චෛතසික ස්වභාවයක් විතරයි මේ පස්සේ කියන්නේ. හා? මේක හොයලා බලන්න. චෛතසිකයේ ස්වභාවය කියන එක සිතත් එක්ක ඇති වෙන චෛතසික. මොනවාද චෛතසික? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඔය හැම එකටම තියෙන පොදු ලක්ෂණ ටික. සිතිවිලි මාත්‍රක චෛතසිකයක ලක්ෂණ. ඒක එක ලක්ෂණයක් තමයි. ඒ හිතත් එක්ක විතරයි ඒවට ඉන්න පුළුවන්. හිත ඇති වෙන්න පොඩ්ඩකට කලිනුත් නැහැ. හිත නැති වුණාට පස්සෙත් නැහැ. හරි. ඒ ස්වභාව තියෙන්නේ. ඒතර පස්ස චෛතසිකයට අර අනිත් චෛතසික වලට තියෙන ගති ලක්ෂණ ටිකම තමයි තියෙන්නේ. ඒක මිහිඳු ස්වභාවයක්ද කියලා තමන් හිතා ගන්නවා. චෛතසික කියන නාම ධර්ම වල තියෙන ලක්ෂණ තමයි පස්ස චෛතසික. හරි. ඒ චෛතසික වල ලක්ෂණ අපි දන්නවා. හිතත් එක්කමයි හටගන්නේ. හිත නැති වෙනකොට නෑ. ඊළඟට එක එක චෛතසිකේට කෘත්‍යයක් තියෙනවා. කෘත්‍ය කියන්නේ හිත දැනුවත් කරන ගතියක්. වේදනා චෛතසිකෙන් මොනවාද හිත දැනුවත් කරන්නේ? සැපද, දුකද, නැත්නම් දුක්ඛම සුඛද කියන ගතිය දැනුවත් කරන ඒ කෘත්‍ය කරන්නේ වේදනා චෛතසිකේ. ඒ වගේ පස්ස චෛතසිකෙන් කරන කෘත්‍යය තමයි අභ්‍යන්තර ආයතනයක් තියෙනවා, බාහිර ආයතනයක් තියෙනවා, ඔක දැනගන්න විඥානයක් තියෙනවා කියලා හිත දැනුවත් කරන ගතිය. පැහැදිලිද? ඒ විදිහට හන්දට ඒක චෛතසිකයේ ස්වභාවය තේරුම් ගන්න, ඒක කෘත්‍ය තේරුම් ගන්න. ඒ කෘත්‍ය තමයි හිත මොකක් හරි ගතියක් සම්බන්ධව දැනුවත් කරන. හැම චෛතසිකෙම වගේ කෘත්‍ය ස්වභාවයක් හිත දැනුවත් කරන ගතියක් තියෙනවා. එතකොට ඒකට දැනුවත් කරන්න පුළුවන් ඒ ගතිය ගැන විතරයි. හරි. දැන් වේදනාවට දැනුවත් කරන්න බෑ. මේ ඇහැ කන ඔක්කොම කියලා දැනුවත් කරන්න බෑ. වේදනාවට පුළුවන් සැපද දුකද මැදහත් ඔච්චර. මේ චෛතසිකයට ඒ වැඩි විතරයි. හරි. ඒ වගේ පස්ස චෛතසිකයට කරන්න පුළුවන් අභ්‍යන්තරයි බාහිරයි. ඇහැනම් ඇහැට ආරමුණු වෙන රූප ගතියක් තියෙනවා. ඕ දෙකම දැනගන්න විඥාන ස්වභාවයක් තියෙනවා. මේක චක්කු සංපස්ස. සෝත සංපස්සේ නම් එතෙන්ද කියන්නේ ඇහැක් කියලා නෙමෙයි. කන කුයි කනට ආරමුණු වෙන ශබ්ද ස්වභාවයක් තියෙනවා. ඕක දැනගන්න විඥානය පහළ වෙනවා. නේද? පැහැදිලිද? ඔය හොඳට තේරුම් ගන්නවා. නැත්තම් ඔළුවේ තියෙන පස්සය කියනකොට අර මොකක් හරි ඇවිල්ලා ගැටෙනවා, මේ ඉහියේ බාහිර වෙන මොකක් හරි කියලා. එහෙම නෙවෙයි. මේ හිතේ තියෙන ගති ස්වභාවයක්. හිත දැනුවත් කරනවා මෙන්න මේ වගේ ಜಾති තුනක් ඉන්නවා කියලා. හරි. එතකොට ඒ තින්නම් සංගති පස්සෝ කියනකොට ඒ ಜಾති තුනක සංගතිය කියන එක. ಜಾති තුනක් පහළ වෙලා එකතු වෙලා. අභ්‍යන්තර ආයතනේ, බාහිර ආයතනේ, විඥානය කියන තුන. එතකොට ඒක අපි දන්නවා ආයතන 6න් ඕන ආයතනකදී ඔක ඇති වෙන්න පුළුවන්. ඇහැ කියන ආයතනේදී ඇහැයි රූපෙයි චක්කු විඥානයි. කන කියන ආයතනේදී කනයි ශබ්දයයි සෝත විඥානයි. නේද? දෙයට තවන්ට පුළුවන් යනවනේ ඒ ආයතන 6ටම ඉදී කියන්නේ. එතකොට එක ආයතනයක් අරමුණක් ගන්න වෙලාව කියන එක තමයි ඔය කියන්නේ. නේද? පස්සේ කියන්නේ. එතකොට ඒ පස්සේ නිසා තමයි වේදනාවක් හටගන්නව නම් හටගන්නේ. පස්සපච්චය වේදනාව. ඒ පස්සේ නිසා තමයි සංඥාවක් ගැන කතා කරන්න පුළුවන්. නේද? රූප සංඥාවක් ගැන, ශබ්ද සංඥාවක් ගැන කතා කරනකොට මේ ස්පර්ශයක් නිසා, පස්සයක් නිසා. ඊළඟට ඒක ගැන හිතන්න පුළුවන් පස්සයක් නිසා, පස්සපච්චය චේතන. පැහැදිලිද? ඒ නිසා කිව්වට දැන් වේදනාව, චේතනාව ඇති වෙනකොට පස්සය නිරුද්ධ වෙලා මේක ඇති වෙනව නෙවෙයි. පස්සේ නිසා වේදනාව කිව්වට, පස්සේ නිසා චේතනාව කිව්වට, පස්සේ නිරුද්ධ වුණාට පස්සේ වේදනාව හටගන්නව නෙවෙයි. පස්සේ නිරුද්ධ වුණාට පස්සේ චේතනාව හටගන්නව නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? ඈ? හේතු නිසා තමයි. ඇයි මේ 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 එකක් නිරුද්ධ වෙලා නෙමෙයි මේක හටගන්නේ කියන්නේ? ඒ ඔක්කොම එක මොහොතේ තියෙන්නේ. චෛතසික කියන එක කියවනේ, නාම ධර්ම ටික තියෙන්නේ. හිත තියෙනකොට ඒ ටික තියෙන්නේ. ඒකට එක එක නැති වෙවි, අනිත් එක ඇති වෙන්න වෙලාවක් නැහැ. මේ සේරම එක චිත්තක්ෂණයක් තුල විද්‍යමාන වෙන දේවල්. හරි. එහෙනම් පස්සේ නිරුද්ධ වෙලා වේදනාව එනකොට තව චිත්තක්ෂණයක් යන්නේ නැහැ. එහෙම නෙමෙයි. එක චිත්තක්ෂණය, චිත්තක්ෂණය කියන්නේ හිත පවතින කාලය. නේද? ඒක තුල තමයි මේ චෛතසික ටික විද්‍යමාන වෙන්නේ, පෙන්눔 කරන්නේ. එතකොට මේ ටික ඔක්කොම එකට තියෙනවා. මේ නාම ධර්ම ටික මොනවාද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන ඔක්කොම එක සැරේ තියෙනවා. හරි. එක මොහොතේ තියෙන දේවල් ටිකක් තුල තමයි අපි මේක නිසා මේක, මේක නිසා මේක කියලා කතාවක් කියන්නේ. ඒ කියන්නේ එකකට එකක් උදව් වෙන ගතියක් තියෙනවා. අස්සයේ උදව්ව නිසා තමයි වේදනාව තියෙන්නේ. එනකට ඒ දෙන්නම එක මොහොතේ. හරි. පස්සපච්චය වේදනා කිව්වට ස්පර්ශය වේදනාව. එතකොට මෙයා හිඳ තමයි මෙයා ඉන්නේ. ඒ වුණාට ඒ දෙන්න ඉන්නෙත් එක මොහොතෙන්. මෙයා නැති වෙලා මෙයා ඉන්නව නෙවෙයි. අන්න ඔක තේරුම් ගන්න මේ පටිච්ච සමුප්පන්න ස්වභාවයේදී. ඔව්. බටමිටි දෙක කියන කතාව වගේ තමයි ඔය. චිත්ත චෛතසික අතර සම්බන්ධෙත් ඒ වගේ එකක්. හිත තියනකම් විතරයි චෛතසික ගැන කතා කරන්න පුළුවන්. එතකොට හිත තියෙන්නේ යම් මොහොතේද, චෛතසික ටිකත් ඒ මොහොතේ තියෙනවා. එතකොට ඒ අතරේ චෛතසික අතර අපිට කාලපරතරයක් දාන්න හැකියාවක් නැහැ. පැහැදිලිද ඒක? මම හන්දට තේරුම් ගන්න. මොකද එතන මුලා වෙනව නැත්නම් පස්සපච්චය වේදනා කියනකොට හ්ම් හිතයි චෛතසිකයි කිව්වහම දෙකම එකට තියෙනවා. හැබැයි මේ දෙක එකක් නෙවෙයි. හිත කියන්නේ එක ස්වභාවයක්, චෛතසික කියන්නේ තව ස්වභාවයක්. ඊළඟට චෛතසික අතරෙත් වෙනස්කම් තියෙනවා. පස්සේ කියන්නේ වේදනාවට නෙවෙයි. වේදනාව කියන්නේ පස්සේටත් නෙවෙයි චේතනාවටත් නෙවෙයි. ඒවත් ඔක්කොම චෛතසික නැත්නම් නාම ධර්ම. පැහැදිලි. හොඳට තේරුම් ගන්න. ඒක ප්‍රශ්න තියනවා නම් ඒවා අහන්න, ඒවා විමසන්න, සාකච්ඡා කරන්න. එකට ඇතිවේ. එතකොට වේගයක් ගැන කතාවක් නැහැ. ඉතින් එක මොහොතේ ඒ ටික විද්‍යමාන වෙනවා. යම් කිසි මොහොතක එකක් නැති වුණොත් අනිත් ටිකත් නැති වෙලා ඉවරයි. එහෙනම් එකක් හටගෙන නම් අනිත් ටිකත් හටගෙන. ඒගොල්ලන්ට තනියෙන් ඉන්නත් බෑ අනිත් අය නැතුව. මේ හිත නැතුව එක චෛතසිකයකටවත් ඉන්න බෑ. ඉන්නකොට ඔක්කොම ඉන්නවා, නැතිකොට එක්කෙනෙක්වත්. කෙනෙක් ගැන කතා කරනවා නම් මතක තියාගන්න අනිත් කට්ටියත් එතන ඉන්නවා. තනියෙන් ඉන්නත් බෑ. ඇයි? හේතුඵල සම්බන්ධයි. පටිච්ච සමුප්පන්න හින්දා. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුව තියෙනකොටම ඵලයක් තියෙනවා. හේතුන් නිසාමයි ඵලය විද්‍යමාන වෙන්නේ. පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාදෙදි එහෙම සම්බන්ධයක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. හේතු තියෙනකොට ඵලයක් තියෙනවා. හරි. හේතුව නැතුව ඵලය තියෙනවා කියලා කතාවක් නැහැ. ඉමස්මින් සති ඉදං හෝති. හේතුව තියෙනකොට ඵලයක් තියෙනවා. හේතුව නැති වෙලා ඵලය තියෙනවා කියලා නෙමෙයි නේ ඔය කියන්නේ. පෙරපසු නොවි දෙන්නම ඉන්නවා. හරි. ඉමස්මින් සති ඉදං හෝති. හරිද? එක්කෙනෙක් නැති වුණොත් අනිත් එක්කෙනත් නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති. පැහැදිලිද? ඔක හොඳට තේරුම් ගත්තොත් අර අනිත් ඒවයි එන ප්‍රශ්න එන්නේ. ඒ පටිච්ච සමුප්පාදේ තියෙන ලක්ෂණය. හේතුඵල සම්බන්ධයක් නේ පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ. ඒක හේතුව තියෙනකොට ඵලයක් තියෙනවා. හේතුව නැත්තම් ඵලයක් නැහැ. ඒ ධර්මතාවය තේරුම් ගන්න. හේතුව ඉවර වෙලා ඵලය හට ගන්නවා කිව්වොත් හේතුව නැතුව ඵලය තියෙනවනේ. එහෙම නෙමෙයි. ඈ? හාල් වලින් බත් උයනවා වගේ නෙමෙයි. හාලුයි බතුයි එකට තියෙන්න බෑනේ. ඒ සම්බන්ධෙ නෙමෙයි මේ කියන්නේ. එතනත් හේතුඵල කතා කරන්න පුළුවන්. ඒ වුණාට ඒ පටිච්ච සමුප්පාදේ කියනකොට හේතුව ඉවර වෙලා ඵලය දැන් බත් තියෙන්න පුළුවන් නේ හාල් නැතුව. නේද? එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. මෙතන කියන්නේ දැල්ලයි ආලෝකෙයි වගේ සම්බන්ධයක්. දැල්ලයි ආලෝකෙයි සම්බන්ධය ගත්තොත් දැල්ල නැතුව පුළුවන් ද ආලෝකෙට ඉන්න? බැහැ. තේරුණා? ඒ වුණාට දැල්ල නිසා නේද ආලෝකෙ තියෙන්නේ? අන්න පච්චය. දැල්ල නිසා ආලෝකෙ තියෙනවා. ඒ වුණාට ඒ දෙන්නම එකට ඉන්නේ. අපිට ආලෝකය ගැන කතා කරන්න බෑ දැල්ල නිවිලා. නේද?
හේතුඵල වාදී.
දැල්ල තියෙනකොටමයි ආලෝකය. පැහැදිලි. අර හාලුයි බතුයි කිව්වා වගේ නෙවෙයි. මේක තේරුම් ගන්න කාලපරතරයක් නැහැ හේතුයි ඵලයයි අතර. දැල්ලයි ආලෝකයයි වගේ කියලා මතක තියාගන්න. නේද? එහෙම නැත්නම් අර ගහක හේවණැල්ල වගේ කියලා මතක තියාගන්න. දැන් හේවණැල්ල තියෙන්නේ ගහ තියෙන්න ඕනනේ. ගහ නැති වුණාට පස්සේ හේවණැල්ලක් ගැන කතා කරන්න බෑනේ. නේද? يعني ගසයි ආලෝකේ තියනකන් විතරයි හෙවණැල්ලක් ගැන කතා කරන්න පුළුවන්. ඒ වයින් තොරව හෙවණැල්ලට පවතින්න බෑ. හේතුන්ගෙන් තොරව ඵලයට පවතින්න බෑ. ඒ වුණාට හේතු නිසා තමයි ඵලය. එහෙම කියන්නත් පුළුවන්. ඒක පච්චයා කියනකොට තේරුම් දෙකක් තියෙනවා. පච්චයා කියනකොට නිසා කියන තේරුම තියෙනවා. ඒ කියන්නේ හේතුව නිසා තමයි ඵලය. ඒ වගේම හේතුව තියෙන මොහොතෙමයි ඵලය තියෙන්නේ. අනේ ධර්මතා දෙකම පච්චයා කියනකොට ඒ දෙක. නැහ් ආලුගතයි වගේ ඒ නිසා කියන එක විතරනේ. මෙතන පච්චයා කියනකොට ඊට වඩා ගැඹුරක් තියෙනවා. හේතුව තියනකම් විතරයි අපිට ඵලය ගැන කතා කරන්න පුළුවන්. හේතුව නැත්තම් ඵලය ගැන කතා කරන්න බෑ. නැහ් ආලුගතයි ගත්තාම එහෙම නෙමෙයි. හාල් නැති වුණාට බත් ගැන කතා කරන්න පුළුවන්. බත් කන්න පුළුවන් නේ හාල් නැති වුණාට. පතේ ඉඳලාට පස්සේ හාල් නැහැ. ඒ වුණාට දැල්ලා යාලෝකෙයි එහෙම වෙන් කරන්න පුළුවන්ද? දැන් ආලෝකේ වෙනම තියා ගන්න පුළුවන්ද දැල්ලා නිවුණට පස්සේ? බෑ. අන ඒ සම්බන්ධේ. හරි. දැල්ලා යාලෝකෙයි වගේ තමයි ඔය පච්චයා කියන සම්බන්ධය. ස්පර්ශ වෙලාමයි ස්පර්ශයේ තියෙන කොටමයි වේදනාව තියෙන්නේ. ස්පර්ශය නැති වෙලා වේදනාව ඉතුරු වෙලා තියෙනව නෙවෙයි. තේරෙනවද? ඒක හරියට අර දැල්ල නැතුව ආලෝකේ තියෙනවා වගේ කිව්ව කතාවක්. යම් කිසි වේදනාවක් දැනෙනවා නම් ස්පර්ශයේ තියෙනකන් විතරයි වේදනාව. පස්ස පච්චයා වේදනා කියනකොට ඔන්න ඔය ධර්මතාවය තේරුම් ගන්නවා. වේදනාව තියෙන්නේ ස්පර්ශයේ තියෙන තාක් කල් විතරයි. ස්පර්ශය නැත්නම් වේදනාව තියෙන්න බෑ. ඔන්න ඕක Tamanට භාවනාවෙන් දකින්න පුළුවන් නම් වේදනාවත් දිහා බලනකොට ඔන්න වේදනානුපස්සනාව වැඩුණා. මේ වේදනාව තියෙන්නේ මේ ස්පර්ශයේ තියෙනකම් විතරයි. ඒකට මොන ස්පර්ශයද කියලා තමන් හඳුනාගන්න ආයතන හයින් කොයි ස්පර්ශද? පස්ස හයක් අපි කිව්වනේ නේද? චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාහන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. ඒකට මේ වේදනාව මොන ස්පර්ශයද? කියන්නේ මොන ආයතනෙන්ද? එතකොට මේ වේදනාව තියෙන්නේ ඒ ස්පර්ශයේ තියෙනකම් විතරයි. ඒ ස්පර්ශය නිරුද්ධ වුණොත් මේකත් නිරුද්ධ. හරි. ඔන්න ඔය ගතිය දකින්න පුළුවන් වේදනාව දිහා හොඳට බලන් ඉන්නකොට. يعني මට රිදෙනවා කියලා බලන් ඉන්නකොට නෙවෙයි. වේදනාවේ ඇත්ත ඇති හැටි දකින විදිහට වේදනාව දිහා බලන් ඉන්නකොට දැන් මුලින් තේින්නේ එක දිගට තියෙන වේදනාවක් නේ. ඒ මට රිදෙනවා කියනකොට. දැන් වේදනාව තුලත් Tamanට පෙයි ඇති වෙන නැති වෙන ගතියක්. හරි. නිකන් රැඩි රැඩි වගේ තියෙන ගතිය. දැන් අපි එකට තියෙන සද්දයක් දිහා හොඳට අහගෙන හිටියොත් ඒකේ අඩු වැඩි වෙන ගතියක් පේනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. දැන් ස්පර්ශය අපිට පේන්නේ නැහැ නේ. අපිට පේන්නේ වේදනාව. වේදනාවේ වෙනස් වීම දකින්න පුළුවන් මොහොතින් මොහොත. දැන් මේ ෆෑන් එකේ සද්දය ඇහෙනවද බලන්න? ඇහෙනව නේද? ඒ සද්දේ නිකන් දිගට තියෙන සද්දයක් නේද? අහගෙන ඉන්න පුළුවන් නේද දිගට? ඈ? හොඳට ටිකක් අහගෙන ඉන්න බලන්න. නිකන් අඩු වැඩි වෙන ගතියක් නැද්ද? කැඩි කැඩි තියෙනා නේද? නිකන් පරතරයක් දකින්න පුළුවන් නේද? ඈ? එතකොට අර එක මොහොතක තියෙනවා එක නැති වෙනවා තව මොහොතක තියෙනවා එක නැති වෙනවා ඒ වගේ ස්වභාවයක් නේද කැඩි කැඩි යන ඒක වේගය වැඩි හින්දා නේද අපිට තනි එකක් වගේ ඇහෙන්නේ අපි හොඳට බලන් හිටියොත් ඒකෙත් පේනවා කැඩෙන ගතිය ඔන්න ඔය වගේ වේදනාවේ හැම වේදනාවෙම තියෙනවා ඔහොම ගතියක් දැන් අපිට මේ වේගය වැඩි හින්දා අපිට ඒක දකින්න බෑ වේගේ වැඩි හින්දා දකින්න බැරුව නෙමෙයි අපේ සිහිය නැති හින්දා දකින්න බෑ. දැන් මේ ෆෑන් එකේ සද්දෙත් සිහිය තියෙනකොට නේද ඔක කැඩෙනවා පේන්නේ. නැත්තම් කියන්නේ එක දිගට ගාලා සද්දයක් තිබුණා. මට ඒක හොඳට සිහිය පිහිටනකොට පේනවා ඒකෙත් තියෙන්නේ තනි සද්දකින් වට ඔකේ මේ කැඩෙන ඇති වෙවි නැති වෙන ගතියක් තියෙනවා. නේද? ඔය වගේ දකින්න පුළුවන් වේදනාව කියන එකක් පටන් ගන්න මේ මෙතන රිදෙනවා මේ එකම විදිහට රිදෙනවා කියලා පටන් ගන්න ඒ වුණාට ඒකේ තියෙනවා කැඩි කැඩි ආයේ ඇති වෙන ගතියක් ඔව් දැන් පහන් දැල්ල දිහා බලා ඉන්නකොටත් ඉතින් අපිට දැල්ල කැඩි කැඩි පත්තු වෙනවා දකින්න බෑ ඒක නුවණත් එක්ක බලනකොට තමයි ඒක හිතා ගන්න ඒ වගේ තමයි දැන් වේදනාවත් ඒ සිහියයි නුවණයි දෙකම යෙදෙනකොට දැන් නුවණින් කියන්නේ පස්සපචය වේදනාව. වේදනාවකට තනියෙන් ඉන්න බෑ. නේද? ඒ නුවණ ඇති කරගන්න ඕනේ අපි ධර්මය අහලා. පස්සපචයමයි වේදනාව. මේ වේදනාවත් ස්පර්ශය. මේ වේදනාවත් ස්පර්ශය. ඒතර ස්පර්ශය කොච්චර වෙලා තියෙනවද? පස්සේ කියන එක බොහොම සුළු මොහොතයි ඒක හෙමුම නැති වෙනවා එහෙනම් මේ වේදනාවත් ඒ මොහොත විතරයි දිගට දැනෙනවා ඒ අපි දකින්නේ නැති හින්දා ඒකට දිගට දැනෙනවා කියන එක තේරුම් ගන්න අර දැල්ල පත්තු වෙනවා වගේ එතකොට එක මොහොතක දැල්ලට හේතු වෙලා තියෙන්නේ එක තෙල් ටිකකුයි තිරේ තව ටිකකුයි තව ඔක්සිජන් ටිකකුයි නේද ඊළඟ මොහොතේ දැල්ලට අර තෙල් ටිකක් නෙමෙයි ඒ තිරෙත් නෙමෙයි ඒ ඔක්සිජන් ටිකක් නෙමෙයි වෙනමම හේතු නේද අර හේතු වලට කිසිම සම්බන්ධයක් නැහැ නේ ඊළඟ හේතු ටික ඊළඟ තෙල් ටිකයි ඊළඟ තිරේ ටිකකුයි ඊළඟ ඔක්සිජන් ටිකකුයි ඒ නිසා හට ගන්න දැල්ලයි අර දැල්ලයි කියන්නේ එකක්ම වෙන්න පුළුවන් බෑ අන්න නුවණ යොදන එතකොට පළවෙනි ස්පර්ශයෙන් දැනෙන වේදනාවයි දෙවෙනි ස්පර්ශයෙන් දැනෙන වේදනාවයි දෙක අපිට පේන්නේ එකක් වගේ මොකද අපිට සිහිය නුවණ පිහිටලා නැති හින්දා සිහිය නුවණ පිහිටීම තුලින් ඔන්න එන අවබෝධයක් ඒක දකින්න පුළුවන් දෙයක් ඒක දකින්න පුළුවන් වේදනානුපස්සනාව කරනකොට වේදනාවේ සිහියයි නුවණයි පිහිටනකොට දකින්න පුළුවන් දෙයක් ඕක. ඒකට සිහිය තියෙන්නත් ඕන නුවණ තියෙන්නත් ඕන. නුවණ තමයි පස්සපච්චා වේදනා කියන පැත්ත. ඈ? ඒතර ස්පර්ශයේ ක්ෂණිකව ඇති වෙලා නැති වෙනවා නම් ඒ නිසා හටගන්න වේදනාවට පවතින්න පුළුවන්. බෑ. ඔන්න නුවණ වේදනා. මේ වේදනාව එකක් වගේ පෙළුණට අපි අර දැල්ල දිහා බලා ඉන්නවා වගේ තමයි කියලා ඔන්න නුගෙන උපමාව එක්ක බලන්න පුළුවන්. හරි? මම මේ උපමා දෙන්නේ ඒකට. දැන් ඔන්න ඇහැයි රූපයයි චක්කු විඥාණය. නිසානේ ස්පර්ශේ චක්කු සම්පස්සේ ඒ චක්කු සම්පස්සේ නිසා නේද චක්කු සම්පස්සජා වේදනා ඒ ස්පර්ශය තුලින් තමයි වේදනාව හටගන්නේ චක්කු සම්පස්සජා වේදනා මේ ජා කියන්නේ එයින්ම පැන නගින්නේ චක්කු සම්පස්සජා වේදනා ඒතර වේදනාව පැන නගුනේ ස්පර්ශය තුලින් රාලෝකේ පැන නංගේ දැල්ල තුලින් වගේ චක්කු සම්පස්සජා වේදනා වේදනාව පැන නැග්ගේ මේ ස්පර්ශය තුල. චක්කු සම්පස්සය නිසා තමයි වේදනාව පෙන්වුම් කරන්නේ. දැල්ල නිසා තමයි ආලෝකේ පෙන්වුම් කරන්නේ වගේ චක්කු සම්පස්සය තුලින් තමයි චක්කු සම්පස්සජා වේදන. හරි. එතකොට බලන්න චක්කු සම්පස්සය ඇති වෙන්න මොනවද උන? ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය. ඒ තුන තියෙනකන් තමයි චක්කු සම්පස්සයක් පණවන්න පුළුවන්. ඒ පස්සය තුලින් තමයි වේදනාව පෙන්වුම් කරන්නේ. ඇති වෙන. චක්කු සම්පස්සජ වේදනා. ඔව්. මොන වේදනාව ආවත් ওই ධර්මතාවය. කකුලේ වේදනාවක් එනවනම් අඳුර ගන්න ඕනේ. මොන ස්පර්ශයේද? කකුලේ වේදනාවක් දැනෙන්නේ මොන ස්පර්ශයෙන්ද? දැන් ස්පර්ශ හයක් තියෙනවනේ. ආයතන හයෙන් කොයිකද? කාය ආයතන නේද? කාය ආයතනය නිසා නේද දැනිලා තියෙන්නේ? එතකොට කය කියන එක තියෙන්න ඕන පොට්ටබ්බය. ස්පර්ශ වෙන ස්වභාවය මොකක් කරේ? අරමුණු වෙන කාය ආයතනෙට අරමුණු වෙන පොට්ටබ්බ ගතියක් තියෙන්න ඕන. ඒක දැනගන්න විඥාණය, කාය විඥාණය හටගන්න. ඒ තුන හට ගන්නකොට අපි කියනවා කාය සම්පස්සය. එතකොට ඒ නිසා පැන නැංග, එයින්ම පැන නැංග. කාය සම්පස්සජා වේදන. කාය ස්පර්ශය නිසා පැන නැගුණ ගතියක් තමයි වේදනාව කියන්නේ. කාය සම්පස්සජා වේදන. එතකොට ඒ වේදනාව දැන් අන්න අර පහනේ දැල්ලපත් වුණා වගේ හිතන්න දැන් ස්පර්ශය කියනකොට. ඒතර ස්පර්ශයෙන් හටගත් ආලෝකය. ආලෝකේ තමයි අපිට විඳින්න පුළුවන්. පේන්නේ. ඒ වගේ වේදනාව තමයි අපිට අර ප්‍රකට වෙන්නේ. පේන දේ, දැනෙන දේ. පේන කිව්වහම ඉතින් ඇහැට නෙමෙයි එතෙන්දි පේන්නේ නේද? වේදනාව ඇහැට පේනවද? කකුල රිදෙන එක. කකුල පේනවා මිසක් වේදනාව පේන්නේ නෑ නේද? ඒ ප්‍රකට වෙන්නේ වේදනාව නේද? ඒ රිදෙනවා කියලා ප්‍රකට වෙන්නේ වේදනාව. මේ දුක් වේදනා ගතිය නේද? ඔව්. දැන් මේ වේදනා ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක අපි ධර්මයෙන් දැනගන්න ඕන වේදනාව ස්පර්ශ. දැන් ආලෝකේ දැල්ලෙන් කියලා දැනගන්නවා වගේ දැල්ල නිසා පැන නැගිච්ච දෙයක් නේ ආලෝකය කියන එක. ඒ වගේ ඔන්න නුවණිය යෙදෙන්න ඕන මේ වේදනා ගතිය ස්පර්ශය නිසා පැන නැගුණ දෙයක්. කාය සම්පස්සජා වේදනා. හරි. එතකොට ස්පර්ශය ඇති වෙන්න දැන් දැල්ල ඇති වෙන්න හේතු ටික ගත්තොත් තෙලුයි තිරෙයි ඔක්සිජන් ටිකයි කියමු. ඒ නිසානේ දැල්ල. දැන් මේ තෙල් ටික, ඒ දැල්ුණ තෙල් ටික නিত্যද අනිත්‍යද?
අනිත්‍යයි.
අනිත්‍යයි. පිච්චුන ගමන් ඉවරයි නේද? මේ තෙල් ටික අනිත්‍යයි. ඒකේ දැල්ලේ දැල්ුණ ටික ඒකත් අනිත්‍යයි. මේ ටික පිච්චන. ඊට පස්සේ ඔක්සිජන් ටික එකට යෙදුණා. ඒකත් අනිත්‍යයි. එතකොට ඔය නිසා හටගන්න දැල්ල නිට්ටයයි කියලා කියනවනම් ඒක හරිද? නෑ. දැල්ලත් අර ඒ මොහොත විතරමයි තියෙන්නේ. ඒ මොහොත තිබිලා නැති වෙලා. අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය වූ දැල්ලකින් එන ආලෝක නිට්ටයයි කියලා කියනවනම් ඒක වැරදි නේද? ඒකත් අනිත්‍ය වෙන්නේ. ඒ වගේ තමයි ඔය දැනෙන වේදනාව කකුල රිදෙනවා කියන එක. ඔය වේදනාව දැන්නේ කාය සම්පස්සය. ඒකට ස්පස්සය කියන එකට යෙදිලා තියෙන්නේ ඇහැයි නැහැ. කයයි පහස නැත්තම් පොට්ටබ්බයයි චක්කුයි කාය විඥානයයි. කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි. ඔය තුනම අර තෙලුයි තිරෙයි ඔක්සිජන් ටිකයි වගේ. ඒ තුනම අනිත්‍ය දේවල් නේද? දැන් නුවණින් දකින්න ඕන කයත් අනිත්‍යයි. ස්පර්ශයත් පොට්ටබ්බයත් අනිත්‍යයි. කාය විඥානෙත් අනිත්‍යයි. චිත්තක්ෂණයක කතා ටිකක් පොයි. නේද? ඒ නිසා හටගන්න පස්සයත් අනිත්‍යයි. මොකද ඒව එකක්වත් නැතුව පස්සයක් ගැන කතා කරන්න බෑනේ. එතකොට මේ අනිත්‍ය වූ පස්සය නිසා යම් වේදනාවක් හටගනීද? පැන නැගීද? ඒකත් එහෙමනම්
අනිත්‍යයි.
ඔන්න ඕක දකින්න පුළුවන් නම් කරලා බලන්න මොකද වෙන්නේ කියලා වේදනාව. ඒක දිගටම තිබුණාට අර කාලයක් තිබිලා නැති වෙන එක නෙමෙයි. ඒ මොහොතේ වෙනස් වීමක් තියෙනවා. ඔව්. එතකොට සිහිය නුවණ යෙදෙන්න ඕන නෝ ඇත්ත ඇති හැටි දකින්න. වේදනාව නිසා බලන් ඉන්නකොට ඔව් දැන් බලන් ඉන්නකොට වේදනාව වැඩි වෙනවා වගේ දැනෙනවා. හරි. ඒක තමයි සාමාන්‍යයෙන් දැන් කකුල රිදෙනවා නම් රිදෙන එක දිහා බලන් ඉන්න ගියොත් දැන් ඔය රිදෙන එක දිහා පොඩ්ඩක් බලන් ඉන්න බලන්න. දැන් රිදෙනව නේද කකුල්? මම ඉන්නකොට රිදෙනවනේ නේද? බලන්න ඉරිදීම දිහා පොඩ්ඩක් බලා ඉන්නකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉන්න බෑ කකුල හොල්ලන්නම ඕන. ඒක තමයි. ඉතින් ඒක දිහා දැන් ඔය බලනකොටනේ හොල්ලන්න ඕන වෙලා තියෙන්නේ. ඒ දැන් බලන්න නැතුව අපි දැන් මේ කතාවට අවධානය යොමු කරගෙන ඉන්නකොට දැනෙන්නේ නැහැ නේද? බලන්න කිව්වහම තමයි ඔබ රිදෙනවා ඉන්න බෑ. දැන් ওই බලපු හින්දාද වේදනාව වැඩි වෙන්න ඕන. වෙලා තියෙන්නේ නම් අපි දකින හින්දා තමයි වැඩි කියලා දැනෙන්නේ. ඒක ඇත්තක්ද නැත්නම් අපි හිතෙන් රවට්ටීමක්ද මේ
කරන්නේ?
නැත්නම් අනිත් වෙලාවටත් අපි කතා කර කර ඉන්නකොටත් රිදෙන්නේ ඒක. එතකොටත් දඟලන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? කාය ආයතනය හටගෙන නැහැ. එයි අපේ අවධානය වෙන පැත්ත. වෙන ආයතනයක් හටගන්න. දැන් තද කල්පනාවක හිටියොත් මොකක් හරි gedara ගැන හරි මොකක් හරි හිත හිතා මෙහෙ මොන රිදිලද? එල්ලෙන්නේවත් නැහැ. එයි එතකොට මන ආයතනේ වැඩ. ඒ තේරුම් ගන්න මේ වේදනාව වැඩි කරන්නේ මනසෙන් මිසක් කයට අදාළ ලෙඩක් නෙවෙයි. මේ වේදනාව වැඩි වෙනකොට බය වෙනවා මේ ලෙඩේ වැඩි වෙනවා තමයි කියලා. එහෙම දෙයක් නෙවෙයි ඒක. මේ අපිව හිතෙන් රවට්ටන. හරි? හිතේ තියෙන කෙලෙස් රාග දෝෂ මෝහ තමයි ඔය හදන්නේ. එහෙම නැත්නම් තණ්හා දිට්ටි මාන වලින් තමයි ඒ වැඩි කරලා පෙන්නන්නේ. හරි. ඒකට තමයි ටිකක් ඉවසීමක් තියෙන්න ඕන. ඉතින් ඒ වැඩි වෙනවා පෙන්නනට අනිත් පැත්තෙන් නුවණින් පෙන්නන්න ඕනේ නැහැ. මේ බලන හින්දා වැඩි කරලා පෙන්නනවා මිස. මෙතන තියෙන මේ මොකක් හරි මෙතන පිච්චෙනවා නෙවෙයි. බලන හින්දා රිදෙනකම වැඩි කරනවා. එතකොට ඒකත් ඉවසගෙන බලා ඉන්න ඕන තව ටිකක්. විදුම වැඩි වෙලක් Tamanට පුළුවන් නම් විනාඩි 10ක් විතර බලන් ඉන්න ඊට පස්සේ තමයි ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. එතකොට බලන් ඉන්න ඕන අර අධික වීරයක් ඕන වෙනවා. මැරුණත් කමන්නේ නැහැ. කකුල කැඩුනත් කමන්නේ නැහැ. කියලා උන්ට නිකන් උත්සාහයක් අරන් ඕක දිහා බලන් ඉන්න ඕන. එතකොට තමයි ඒක පන්නන්න පුළුවන්. මොකද නැත්තම් අපේ කෙලෙස් වලින් අපිව යටපත් කරනවා. ඈ විනාඩි 10ක් විතර බලන් හිටියට පස්සේ ඔයගලන්ට අත්දකින්න පුළුවන් වෙයි ඒක ඊළඟට නැති වෙලා යනවා. අර තිබුණා අමාරුව නැති වෙලා යනවා. කකුල හොල්ලලා නෙමෙයි කකුල එහෙමමයි. ඔක තමයි මේ වේදනාවේ ගතිය. වේදනාවේ ගතිය නෙමෙයි අපේ හිතේ ගතිය. අපේ හිත අපිව රවට්ටන ගතිය. ඔන්න ඕක තේරුම් ගන්න තමයි මේ අපි දැන් ධර්මය විමසන්න ඕනේ. එතකොට පස්සපච්චය වේදනා කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. හරි? වේදනාවට තනියෙන් ඉන්න බෑ ස්පර්ශයෙන් තොරව. නේද? පස්සපච්චය වේදනා. වේදනාවට තනියෙන් ඉන්න බෑ ස්පර්ශයෙන් තොරව. එනිසා තමයි ඔක්කට අවධානය යොමු වෙනකොට තමයි ඉරිදෙන්නේ. අවධානය නැත්තම් අපිට කකුල හොල්ලන්න ඕනේ නැහැ. රෝගයක් වැඩි වෙනවා කියන එකයි වේදනාව දැනෙනවා කියන එකයි දෙකම. නැත්තම් අපි මොනවා හරි වෙන දෙයක් හිත හිතා ඉන්නකොටත් දැනෙන්නේ නැහැ වේදනාව. රෝගයක් නම් එහෙම දැනෙනවා. නේද? දැන් ඒ කියන්නේ ෆිසිකලි කායික වශයෙන් මොනවා හරි වෙනවා නම් ඒක දැනෙනවනේ. මම අපි හිතමු ඇඟිල්ල පිච්චෙනවා කියලා. නේද? එතකොට ඒ පිච්චීම තුල නැත්තම් කැපීම තුල එතන වෙන යම්කිසි සිද්ධියක් තියෙනවා. දැන් මේක එහෙම දෙයක් නෙවෙයි. මේ සමහර වෙලාවට වාඩිලා ඉන්නවා සමහර වෙලාවට බෑ. එතකොට මේ කායික වෙනසක් නෙමෙයි වෙන්නේ. මනසෙන් තමයි ඕක කරන්නේ කියන එක ඔන්න ඔක දකින්න ඕන තේරුම් ගන්න ඕන. එතකොට ඔන්න ඔකට තමයි දැන් අපි අර වේදනාව ගැන වෙනම ධර්මයේ කියලා තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඕන. දැන් මොනවද වේදනාව ගැන කියලා තියෙන්නේ? වේදනා කීයක් තියෙනවද මුලින්ම? තුනයි නේද? මොනවද? සුඛ වේදනාව, දුක්ඛ වේදනා, අදුක්කම අසුඛ වේදනා. අදුක්කම සුඛ කියලා කිව්වට අදුක්කම අසුඛ ඔය වචන දෙක එකතු වෙලා තමයි අදුක්කම සුඛ කියලා අපි කියාගෙන යන්නේ. දුකටත් විරුද්ධ පැත්තයි සුඛයටත් විරුද්ධ පැත්තයි. අදුක්කම අසුක. හරි? يعني දුකත් නෙමෙයි සැපත් නෙවෙයි. අන්න ඒ ගති වේදනාවකුත් තියෙනවා. ඒකට කියනවා ඒ අදුක්කම අසුක වේදනාව. එතකොට වේදනා જાති තුනයි. මොකද්ද මේ සුඛ වේදනාව කියන්නේ? අපි දීපු නමක් නේ නේද? සුඛ වේදනා කියන්නේ මොන වගේ දෙයක්? යම්කිසි දැනෙන සුවයක් තියනවා නේද? ඈ?
සුවගතියක්.
ඔව්. දැන් සුවගතියක් දැනෙන ගතියට අපි කියනවා සුඛ වේදනා. එතකොට ඒ දැනෙන ගතිය එකට කියනවා වේදයිත ස්වභාවය කියලා. දැනෙන විදිහ වේදයිත බව කායික වෙන්නත් පුළුවන් මානසික එහෙම නැත්නම් චේතසික වෙන්නත් පුළුවන් ඈ කායික සුඛය වෙන්න පුළුවන් චේතසික සුඛය වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් දැනෙනවා නම් වේදයිත ඕකට නේද සුඛ වේදනාව කියන්නේ ඈ කයට දැනෙන්නත් පුළුවන් සිතට දැනෙන ගතියක් වෙන්නත් පුළුවන්. දැන් හැට මොකක් හරි දකිනකොට නැත්නම් කනට සද්දයක් ඇහෙනකොට දැනෙන සුවදායක ගතියකුත් තියෙනවනේ. ඒක එතකොට ඒ චේතසික සුවය. හිතට දැනෙන සුවයක් නේද? හිත තමයි නිදින්නේ. කකුල රිදෙනකොට කය විඳින්නේ. නෑ ඒක නේ. කටක් ඇනිනකොට කියලා හිතන්න. එතකොට දුක්ඛ කාය පීඩාවක් නේද? දැන් ඇහැට දකිනකොට ඒ වගේ දුක්ඛ කියන එක නෙමෙයි එතන තියෙන්නේ හිතට දැනෙන. මේකට අකමැති ගතිය නේද? දෝමනස්ස ගතිය කියලා. ඒ සුවයක් නම් සෝමනස්ස. ඒකට චේතසික ගතිය සෝමනස්ස. හිතට දැනෙන ගතිය, කයට දැනෙන ගතිය දුක්ඛ. ඒකට දුක්ඛයි සෝමනස්සයි කියන දෙකම එකට දාලා තමයි අපි සුඛයි සෝමනස්සයි දෙකම එකට දාලා තමයි සුඛ වේදනා කියන්නේ. දුක ඒ කියන්නේ පීඩාකාරී කයට දැනෙන කට්ටක් ඇනෙනකොට නැත්නම් පිච්චෙනකොට දුක්ඛ ගතිය. ඊළඟට කවුරු හරි බණිනවා ඇහෙනකොට සිතට දැනෙන නේද? ඇඟට රිදෙන්නේ නැහැ නේ බැන්නට? නේද? එයාම හොඳක් කියනවනම් එහෙම සෝමනස්ස. ඒක හිතට දැනෙන එකක් නේද? එනට හරි සකත් දැනෙනවා කවුරු හරි හොඳ කියනවා. ඈ? ඒක නිකන් හරි අමාරුයි කවුරු හරි බනිනවා එහෙමකට. නේද? දෙකේ වැහුනේ සද්දයක් විතරයි. එක පැත්තකින් සෝමනස්ස අනිත් පැත්තෙන් දෝමනස්ස. දැන් දැනෙනවද ඔය චේතසික කියන එකේ වෙනස? එතකොට ඒ කායිකයි චේතසිකයි යම්කිසි වේදයිතයක් තියෙනා නම් ඒක සුවදායක නම් සුඛ වේදනා කියනවා. ඒක අපිට අප්‍රිය يعني සුවදායක නැත්තම් දුක්ඛ කියනවා. නේද? දුක්ගතියක් හරි සැපගතියක් හරි දා ගන්නවා. එතකොට ඒ වේදනා જાති දෙකක් ඊළඟට අනිත් වේදනා જાතිය තමයි ඔය අදුක්කම අසුක. දුක නැති සැපත් නැති ස්වභාවයේ වේදනාවක් තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා දැන් සුඛ වේදනාවේ දැන් වේදනා જાති තුන හරිනේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා නේද? සුඛ වේදනාව යටින් තියෙන්නේ මොකද්ද? අපි කැමැතිද අකමැතිද? කැමැති. හරි ආසයි නේද? එතකොට ඒකේ අනුසය, අනුසය කියන්නේ යටින් නිදාගෙන ඉන්නවා කියලා එසක්. එයා තමයි රාගානුසය. සුඛ වේදනාව යටින් තියෙන්නේ රාගානුසය. දුක්ඛ වේදනාව යටින් තියෙන්නේ පටිඝානුසය. කැමති නැහැ ගැටෙන්න. පටිඝානුසය. නේද? සුඛ වේදනාව නම් තව ටිකක් ඉන්න ආසයි. රාගානුසය සැප විඳින්න ආසයි. දුක්ඛ වේදනාව නම් මොන කරදරයක්ද මේ කියලා නේද? ගැටෙන ගතිය. ඒ පටිඝානුසය. නේද? පැහැදිලි නේද? ඊළඟට අදුක්කම සුඛ වේදනා ස්වභාවයේදී තියෙන්නේ ඒක ධර්මයේ සඳහන් වෙන අවිජ්ජානුසය. අවිද්‍යාව නිසා අපි මෝහයටපත් වෙන මුලා වෙනවා. ඇත්ත ඇටි හැටි නොදන්න කම නේද? අවිජ්ජානුසය තියෙනවා අර ඒ කියන්නේ මෙදහත් ගතියේදී. සැපටත් දාන්න නැති දුකටත් දාන්න නැති ගතිය වේදනාවලදී ඇත්ත ඇති හැටි නොදන්න කම අවිජ්ජානුසය යෙදිලා තියෙනවා. උපේක්ඛා කියන්න බෑ ඒකෙදි. ඒකට හේතුව ඇයි කියලා අපි හොයලා බලමු. උපේක්ෂාව තියෙනවා රහතන් වහන්සේ. අවිද්‍යාව නෙමෙයි එතකොට විද්‍යාව. ඇත්ත ඇති හැටි දන්නකොට උපේක්ෂා. දැන් සුඛ වේදනාවේ මොකක්ද අනුසය? රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය මොකක්ද? පටිඝානුසය. අදුක්කම සුඛ වේදනාවේ මොකක්ද? අවිජ්ජා අනුසය. අවිජ්ජානුසය. ඒ ප්‍රශ්නෙට උත්තරේ තව ටිකක් කතා කරනකොට දැනට ප්‍රකට වෙන්නේ අරකනේ නේද? සැපේදී රාගානුසය තමයි ප්‍රකට වෙන්නේ. දුකේදී පටිඝානුසය. හරි. අදුක්කම සුඛයේදී නොදන්නකම. අවිද්‍යානුසය එන්නේ. හරි. ඉතින් මේ ගැඹුරින් බැලුවහම ඇත්තටම රාගයයි පටිඝයයි දෙකේම අවිද්‍යාව තියෙනවා. හැංගිලා තියෙනවා. මොකද අවිද්‍යාව මත තමයි අනිත් ඒවත් ගොඩ නැගෙන්නේ. උනාට ප්‍රකට වෙන්නේ රාගේ නැත්තම් ලෝභ ගතිය ප්‍රකට වෙනවා. හරි. නැත්තම් ද්වේෂ ගතිය තරහ ගතිය තමයි ප්‍රකට වෙන්නේ. ඒකට අපිට ප්‍රකට වෙන එකෙන් තමයි අපිට ලේසි අල්ලගන්න. ඒකයි ඒකෙන් කතා කරන්නේ. අවිද්‍යාව එකපාරට පේන්නේ. අවිද්‍යාව දකින්න පුළුවන් මට්ටමට හිත දියුණු කරගන්න තමයි අපි මේ විමස විමස යන්නේ. එතකොට ඔන්න ද මේ මේ මේවා ගැන කොහෙද සාකච්ඡා වෙන්නේ? මන සූත්‍රේද? කවුරු එක්කද? කන්නේ ගිය සතියේ කීප එක දැන් මතකයි. ගිය සතියේ කතා කළා නේද වේදනාව ගැන? කවුද අහන්නේ ওই වේදනාව ගැන ප්‍රශ්න ටික? විසාක උපාසක තමයි අහන්නේ. අහන්නේ කාගෙන්ද? ධම්මදින්න රහත් තෙරණියගෙන්. විසාක කියන්නේ අනාගාමික. ඒක මේ අනාගාමික කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්නේ ප්‍රශ්න. ඒ දෙන්නට ඒ කියන්නේ දැන් රහත් කියලා දන්නේ නැහැ. විසාක උපාසක දන්නේ නැහැ ධම්මදින්න තෙරණිය රහත්. මේ චෙක් කරගන්න තමයි ප්‍රශ්න ටික අහන්නේ. ඇයි අහුගට කියන්නේ නැහැ ඔවාසෝවන්ද කියලා අහුගට කියන්නේ නැහැ. දැන් හොරෙන් වටෙන් වටෙන් ප්‍රශ්න අහනවා. මෙයාගේ සක්කාය දිට්ඨිය තියෙනවද කියලා බලන්න ඕන කියලා ඒ සක්කාය දිට්ඨියට අදාළ ප්‍රශ්න ටිකක් අහනවා. එහෙම චෙක් කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුව අනුමත කරපු විදිහ. මම තව කෙනෙක්ගේ මාර්ගඵල හොයන්න ඕන නම් කෙලින් වාහලා හරියන්නේ නැහැ. Taman දැනගන්නකොට දැන් මෙයා සක්කාය දිට්ඨිය තියනද දන්නේ නැහැ. සෝවන් වෙලාද දන්නේ නැහැ. හොයන්න ඕන නම් විදිහක් තියෙනවා. හැබැයි ඒකට ධර්මයේ දැනගන්න. එතකොට අනාගාමියෙක් කෙනෙක් දැන් රහත් කෙනෙක්ව චෙක් කරනවා. එයා සෝවන් වෙලාද අනාගාමී වෙලාද අනාගාමී වෙලාද රහත් වෙලාද කියලා දැන් හොයා ගන්න ඕනේ. ඈ? එතකොට එයාට හොඳටම ප්‍රශ්න ටික අහන්න පුළුවන් අනාගාමී වෙනකම්. නේද? එයා දන්නවනේ. එතනින් පස්සේ ටික ඉතින් අර අනුමාන ඥාණයෙන් තමයි අහන්නේ. හරි, එයාත් දන්නේ. ඒ වගේ තමයි අනිත් ඒවා. ඔයගලන්ට කවුරු හරි සෝවාන් වෙලාද කියලා දැනගන්න. ප්‍රශ්න අහනවා නම් Taman සෝවන් වෙලා නම් තමයි ඉතින් හරියට ප්‍රශ්න ටික අහන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න ඇහුවත් උත්තර වලින් ඒක චෙක් කරගන්න පුළුවන්. කටපාඩම් කරගෙන හොක කරන්න බෑ. හරි. ඒ ප්‍රශ්න කිරීමට බුදුහාමුදුරුවෝ ඉඩ දීලා තියෙනවා. ඒ සූත්‍රයක් තියෙනවා. මාර්ගඵල චෙක් කරන එක. එතකොට ඔන්න ඔය ප්‍රශ්න අහන ටිකේදී දැන් එක වේදනාව සම්බන්ධ ප්‍රශ්න ටික. ආද පොතක් තරම් නෑ. අර මොනවද අහන්නේ කියලා. එතන මේ චූල වේදල්ල සූත්‍රය කැපි වේදනාවට අදාළ ටික ගන්නවා. මේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චූල යමක වර්ගය මධ්‍යම නිකායේ එක පොතේ ඈ මේක පටන් ගන්න ආර්යවෙනි සක්කාය සක්කාය කියන භාග්‍යතුන් වහන්සේ විසින් කවර දහමක් සක්කාය ලෙස වදාරන ලද්දද? ඒ මං කියා දෙන්නේ නැහැ. ඔයාලා ඕනනම් කියවල බලන්න. හරි දිග සූත්‍රයක් එතන අපිට වේදනාව සම්බන්ධ ටික තමයි අපිට අද වැදගත් වෙන්නේ. කතිපනෙය වේදනාති. වේදනාව කෙතෙක් ඇද්ද? වේදනාව කී දෙනෙක් ඇද්ද කියලා. කති පනෙය වේදනා. තිස්සෝ කෝ ඉමාවසෝ විසාක වේදනා. වේදනා තුන් ජාතියයි. මේ වේදනාව තුන් දෙනෙක් ඉන්නවා. මොනවද? සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනාති. සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනාති. එහෙම කියනකොට තේරෙනවනේ නේද? ඔව්. මේක තමයි. පාලි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට කතමා පනෙය සුඛා වේදනා. කතමා දුක්ඛා වේදනා, කතමා අදුක්ඛම සුඛා වේදනා. සුඛ වේදනා කියන්නේ මොනවද? කතමා කියන්නේ මොනවද? දුක්ඛ කතමා දුක්ඛා වේදනා, කතමා අදුක්ඛම සුඛා වේදනා. දවට දැන් ඔන්න සුඛ වේදනාව කියන්නේ මොකද්ද? මොන වගේ දේවල්? ඉස්සෙල්ලා ඇහුවි. නේද? වේදනා ජාති මොනවද? තුනයි කියලා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියනවනේ. කවුරු හරි කියනකොට සුඛ වේදනාව කියන්නේ මොකක්ද කියලා ඔය තමන්ට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් ඒ කටපාඩම විතරයි. වේදනාව අත්දකලා නිමෙයි කියන්නේ. අර පාඩම් කරගත්ත එක ඔහෙව අමාරුයි. අරක වගේ. තනකොළ කාලා කාලා වමාරව මාර්කන. නේද? වේදනාව මොනවද කියලා තුනයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඔකේවේ Taman දැනගෙනද කටපාඩම්? අරක වගේ. මිනිස්සයෝ. මම දැන් අහනවා කතමා පනෙය සුඛා වේදනා. සුඛ වේදනා කියලා පනවන්නේ මොකක්ද? කතමා දුක්ඛා වේදනා. කතමා අදුක්ඛම සුඛා වේදනා. ඉස්සෙල්ලා කටපාඩම් කරගෙන හරි දැනගන්න ඕනේ. යංකෝ ආවුසෝ විසාක කායිකං වා චේතසිකං වා. කායිකව හරි චේතසිකව හරි සුඛං සාතං වේදවිතං. තර කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදවිතං අයං සුඛා වේදන. ඒක තමයි සුඛ වේදනාව කියන්නේ. සාතං කියනකොට ඉන්නේ මිහිරි වගේ ඈ කැමති ගතිය. තර කායිකව හරි චේතසිකව හරි මිහිරි වේදයිතයක් තියෙනවනේ. විඳින ගතියක් තියෙනවනේ. කායිකව වෙන්න පුළුවන්, චේතසිකව වෙන්න පුළුවන්. මිහිරිව විඳින ගතියක් තියෙනවනේ. සාතං කියන්නේ يعني සතුට මිහිරි ගතියක්. ඒතර කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදයිතං. ඔන්න ඔකට තියෙනවා සුඛ වේදනා. අයං සුඛා වේදනා. ඒක තමයි සුඛ වේදනාව. හරිද? මතක තියාගන්න ඒ මම ඒක හරිනම් වේදනාව දිහා බලනවා. කොහි වේදනාවටද බං සුඛ වේදනාව කියන්නේ කියලා අපිට නුඹනේ අත්දැකීමට ගන්නවා නะ. අපිට කයට දැනෙන හරි සිතට දැනෙන හරි මිහිරි ගතියට තමයි අපි සුඛ වේදනාව කියන්නේ. පාඩම් කරගෙන හරි ඊළඟට බලන්න වේදනාවට දා. යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං සුඛා වේදනා. යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදිතං. අසාතං වේදිතං. අමිහිරි වේදිතයක් තියෙනවා නම් කායික වෙන්න පුළුවන් චේතසිකව වෙන්න පුළුවන් ඈ. අසාතං වේදිතං අයං දුක්ඛා වේදනා. මේක තමයි දුක්ඛ වේදනා. යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා නේව සාතං නාසාතං වේදිතං. නේව නොවෙන සාතං වෙන්නත් බෑ නාසාතං වෙන්නත් බෑ. මිහිරි වෙන්නෙත් නැති අමිහිරි වෙන්නෙත් නැති යම් කිසි වේදිතයක් තියෙනවනම් කායිකව හරි චේතසිකව හරි අයං අදුක්ඛම සුඛා වේදනා. අදුක්කම අසුඛා වේදනා. දුකෙත් අනිත් පැත්ත සුඛෙත් අනිත් පැත්ත. අදුක්කම අසුඛ. මේ එක වචනේ බෙදලා කියනකොට අදුක්කම සුඛ කියලා කියන්නේ. අදුක්කම සුඛා වේදනා. පැහැදිලිද? දැන් ඒ අපි සාකච්ඡා කරපු ටිකම නේද? ඊළඟට අහනවා ඔගොල්ලෝ නම් ඔක අහලා නිකන් ඉන්නවා නේද? එතනින් එහාට ප්‍රශ්න නැහැ. සුඛාපනීය වේදනා කිං සුඛ කිං දුක්ඛ. සුඛ කියලා පනවපු වේදනාවල
දුක
කිං සුඛ කිං දුක්ඛ. මොකද්ද සැප මොකද්ද දුක? දැන් සුඛ වේදනා කියපු එකේ සුඛාපනීය වේදනා කිං සුඛා කිං දුක්ඛ. ඒකේ තියෙන සැප මොකද්ද? ඒකේ තියෙන දුක මොකක්ද? අනේ බලන්න දැන් හිතන්නේ. නැතිනම් ඉතින් සුඛ වේදනාව මෙන්න මේ විදිහේ කිව්වහම ඒක ඉවරයි නේද? දැන් ඔන්න අනාගාමි වුණ කෙනාගේ වෙනස. සුඛ වේදනාව කිව්වහම ඒකේ තියෙන සැපය මොකද්ද? ඒකේ තියෙන දුක මොකද්ද? තව ටිකක් කාරලා අහන්න. අපිට වෙන මේ සැපේ විතර ඔන්න ඔතන තමයි දැන් ලෝකෙට අයිති දැක්මයි තව ටිකක් ගැඹුරකු තියෙනවා. අපිට ලෝකෙට දැනෙන සැපෙන් අපි නැවැත්තුවනේ ඕක සුඛ වේදනා. දැන් හිතලා බලන්න සුඛ වේදනාවක මොකද්ද තියෙන සැපේ මොකද්ද තියෙන දුක කියන්න බලන්න. සැපේ නම් පැහැදිලිනේ නේද? මොකද්ද සැපේ? පවත්තන බැරි කමද? පවත්තන ගතියද සැප සුඛ වේදනා? සැප මොකද්ද කියලා අහන්නේ. සුඛ වේදනාවේ සැප මොකද්ද? පවතිනවා නම් හරි සැපයි. පවතින නැතිවට ඒ තමයි ඉතින් ඒකේ සත්‍ය. මොකද්ද දුක මොකද්ද කියලා නේ අහන්නේ. සුඛ වේදනා. සුඛ වේදනාව තියනවා නම් සැපයි. නැති වෙනකොට නැව කිව්වේ දැන් සැපයි දුක. සුඛ වේදනා. ඒක කිං සුඛා කිං දුක්ඛා. ඒක ඔය සුඛ වේදනාවේ අහනවා. ඊළඟට දුක්ඛා වේදනා කිං දුක්ඛා කිං සුඛා. දුක්ඛා වේදනාවේ කිං දුක්ඛා. දුක් වේදනාව තියෙනකොට දුක මොකද්ද සැප මොකද්ද කියලා අහනවා. ඒ දෙවෙනි ප්‍රශ්න. ඉස්සෙල්ලා හිතේ සැප වේදනාවේ සැප මොකද්ද දුක මොකද්ද. ඊළඟට දුක්ඛා වේදනාවල කිං දුක්ඛා කිං සුඛා. හරි. බඩයින් තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. දුක්ඛම සුඛා වේදනා කිං සුඛා කිං දුක්ඛාති. එතකොට අන්න බලන්න මේ ප්‍රශ්න තුන කොච්චර ගැඹුරුද කියලා. සැප දුක්ඛ දුක්ඛම සුඛ කිව්වට නවතින්නේ නැහැ. සුඛ වේදනාවේ මොකද්ද සැපය මොකද්ද දුක? දුක් වේදනාවේ මොකද්ද දුක? මොකද්ද සැපය? අදුක්කම දුක වේදනාවේ මොකද්ද සැප? මොකද්ද දුක? කොච්චර ගැඹුරට යනවද? සුඛාකෝ ආවුසෝ විසාක වේදනා, සුඛාකෝ ආවුසෝ විසාක වේදනා, කියන්නේ විසාක සුඛ වේදනාවේ තితి සුඛ විපරිණාම දුක්ඛ. තితి සුඛ, තితి කියන්නේ, තితి කියන්නේ පැවැත්ම. ඒ තිත සංඥා දත්තන් ඒ වෙන කතාව. තితి කියන්නේ පැවැත්ම. එතකොට තితి සුඛ, මේ සුඛ වේදනාව පැවැත්ම සැපයි. විපරිණාම දුක්ඛ, සැප වේදනාව වෙනස් වෙනකොට දුක්ඛයි. අය පැහැදිලි නේද? තితి සුඛ විපරිණාම දුක්ඛ. ඊළඟට ඔන්න කියනවා දුක්ඛා වේදනා, කියන්නේ දුක් වේදනාවේදී තితి දුක්ඛ විපරිණාම සුඛ. පැහැදිලිද? දුක් වේදනාවක් තියෙනකොට තితి දුක්ඛ, පැවතීම දුකයි. දැන් කකුල රිදෙන එක පවතින එක දුකයි. විපරිණාම එක වෙනස් වුණා. කකුල වෙනස් කරාම සැප. හරි, විපරිණාම සුඛ. හරි. ඊළඟට තමයි ගැඹුරු එක. ඒකට පුළුවන් නම් උත්තරේ දෙන්න. දුක්ඛම සුඛා වේදනා. ඒකේ තියෙන සැපේ මොකද්ද? දුකමද? හිතා ගන්න පුළුවන්.
සැපයි කියනකොට සැපයි, දුකයි කියනකොට දුකයි.
ඒ අදුක්කම සුඛ ගණේට දැන්නේ මොනවද? දුකක් නැති සැපක් නැති එකනේ අදුක්කම සුඛ කියන්නේ. ආයේකේ තියෙන සැප මොකද්ද? දුක මොකද්ද? දෙකම එකයි නේද? ඒක උත්තර නෑ නේද? ඒ උත්තර නැත්තේ ඒ වේදනාව දකින්නත් ලේසි නෑ. අය අපි ඉන්නේ එක්කෝ සැප වේදනාවේ නැත්නම් දුක් වේදනාවේ. දුක්ඛව සුඛ එක දකින්න නම් ටිකක් හිත දියුණු කරන්න ඕනේ. මේකට හේතුව ඇයි කියලා මම පස්සේ පෙන්නන්න. එතකොට අදුක්කම සුඛා වේදනා වලට ඔන්න කියනවා ඥාන සුඛා අඥාන දුක්ඛාති. අඥාන කියන එක නම් තේරෙනවා නේ. එතකොට අදුක්කම සුඛ ගැන අඥානය දුකයි. ඥානය සුඛයි. කාටද ඥානය තියෙන්නේ අදුක්කම සුඛේ? ආර්යයන් වහන්සේලාට තමයි ඒක ඥානය. එතකොට ඔන්න තේරුම් ගන්න. ඥාන සුඛ අඥාන දුක්ඛ. අදුක්ඛම සුඛ වේදනා.
හරි.
අපි ඕක ආයේ ගැඹුරට කතා කරමු. තව ටිකක් සූත්‍රේ එහාට යන්න. ඔය කියලා තියෙන ටික ඔන්න මතක තියාගන්න. ආයේ වමාරන්න මතක තියාගන්න. මම අර කියන ගමන් වේදනාව දිහා බලන් හිටියා නම් අමාරන්න ඕනේ. අද්දකපු එකෙන් කියන්න පුළුවන්. නේද? මතක තියාගෙන කියනවාද අද්දකීවෙන් කියනවාද කියන එක ඉතින් තමන් හොයාගන්න. හොයාගත්තොත් අර ඥාන සුඛ අඥාන දුක්ඛ ගණේට එන්න පුළුවන්. දැනට මතක තියාගන්න ඕක කමන්නේ. ඊළඟට අහනවා සුඛාය පනෙය වේදනාය. කියන්නේ සුඛ කියලා පනවපු වේදනාවල සුඛාය පනීය වේදනාය කිං අනුසයෝ අනුසේති. මොන අනුසය දහමක් තියනවද? කිං අනුසයෝ අනුසේති. මේ ටිකක් අපි කියුවා. සුඛාය පනීය වේදනාය කිං අනුසයෝ අනුසේති. සුඛ වේදනාය මොකක්ද අනුසය? එහෙම අහනවා. ඊළඟට දුක්ඛාය වේදනායකින් අනුසය අනුසේති. දුක් වේදනාය මොකක්ද අනුසය? අදුක්කම සුඛාය වේදනායකින් අනුසය අනුසේති. පාළි තේරෙනවනේ නේද? එතකොට සුඛායකෝ ආවුසෝ විසාක වේදනාය එන මේ පාළි කියන හැටි ආවුසෝ විසාක කියන ඔන්න විසාක සුඛාය වේදනාය සුඛායකෝ වේදනාය මේ සුඛ වේදනාවල අනුසය තමයි රාගානුසයෝ අනුසය රාගානුසය තමයි අනුසය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසයති දුක් වේදනායි පටිඝානුසය ඒකත් හරිනේ නේද කතා කරපු දෙයමනේ අදුක්ඛන සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසයති අදුක්ඛන සුඛේකේ අවිජ්ජානුසයති එන්න බලන්න දැන් එතනින් ගැඹුරට දකින්න කෙනා අපට ওই ටික අහුවහන් ප්‍රශ්න නැහැ එතනින් ප්‍රශ්නේ මම කලින්ත් අහලා තියෙනවා. හරි දැන් වේදනා ජාති කීයක් තියෙනවද? තුනයි. මොනවාද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. සුඛ වේදනාවේ මොකක්ද අනුසය? රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය මොකක්ද? පටිඝය. අදුක්ඛම සුඛ වේදනාවේ අනුසය? අවිජ්ජානුසය. නේද? දැන් සුඛ වේදනාවක් දැනුණොත් රාගානුසය යෙදෙන්නේ නේද? ඒ වයින් අපි යම් කිසි දෙයක් හිතුවොත්, කතා කළොත්, ක්‍රියා කළොත්. මොනවාද මුල් වෙන්නේ? රාගානුසය කියන්නේ ලෝභයේ මුල් වෙලා තියෙන්නේ නේද? ඒතර ලෝභ මූලසි සිත කය වචනේ තුනේ මුල් වෙන්නේ එතකොට ලෝභ රාගානුසය ඒවට කියන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද අකුසල් නේ මේ සුඛ වේදනාවක් දැනෙනකොට හැදෙන්නේ මොන සිද්ද අකුසල් අකුසල් කතා කළොත් අකුසල් ක්‍රියා කළොත් අකුසල් නේද දුක් වේදනාවක් දැනෙනකොට මොකක්ද අනුසය පටිඝය එතකොට පටිඝය අනුසය වෙලා හිතුවොත් කතා කළොත් ක්‍රියා කළොත් කුසල් සිද්ද අකුසල් සිද්ද අකුසල් මේල් ඊළඟට මොකක්ද අනිත් වේදනාව අදුක්ඛම අසුඛ වේදනාව මොකද්ද ඒකේ තියෙන්නේ අවිද්‍යාව ඒ කියන්නේ මෝහය දෙන්නේ නේද අවිද්‍යාව තියෙනකොට එතකොට මෝහ මූලව හිතුවොත් කතා කළොත් ක්‍රියා කළොත් අකුසල් එතකොට සැප වේදනාව දැනුණත් අකුසල් කරනවා දුක් වේදනාව දැනුණත් අකුසල් කරනවා අදුක්ඛම සුඛ ලැබුණා අකුසල් කරනවා නේද දැන් මැරෙන මොහොතේ අකුසල් සිතක් කරමුණු වුණොත් කොහෙද යන්නේ සුගතියේද දුගතියේද අපායෙම නෙවෙයි දුගතියෙන්නේ නේද සතර හතරක් තියෙනවා අපාය එකක් පායි හරි තිරිසන් හරි ප්‍රේත හරි අසුර හරි අතරෙන් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ කියන්නේ මොන සිතක් කරගුණ වුණොත්ද අකුසල. දැන් අපිට මැරෙන මොහොතේ වේදනාවක් දැනෙයිද නැද්ද? දැනෙනවා. රසවත්ය වේදනාවක් නේද? වේදනා જાති තුනයි තියෙන්නේ. සුඛ වේද එක්ක සුඛ වේදනාවක් දැනෙයි නැත්තම් දුක්ඛ වේදනාවක් දැනෙයි. එහෙම නැත්තම් අදුක්ඛම සුඛ වේදනාවක් දැනෙයි. දැන් එතකොට හැදෙන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? අකුසල් සිත. මම නෙමෙයි ඔයගොල්ලෝමයි කියන්නේ. එතකොට අකුසල් සිත අරමුණු වුණොත් යන්නේ සුගතියේද දුගතියේද? දුගතියේ. දැන් ලෑස්ති දුගතිය යන්නේ නේ. මොනවා කළත් දුගතිය. ඒක තමයි දැන් හිතන්න කියන්නේ. ඉතින් භාවනා කළාට වැඩක් නැහැ. ධර්ම සාකච්ඡා කිරීමට වැඩක් නැහැ. දාන දීමට වැඩක් නැහැ.
වැඩක් නැහැ. ඒකේ තියෙන දුගතිය යනවා.
සෝවන්නුනත් නම් බේර ගන්න පුළුවන්. දැන් ඔන්න නුවණින් ප්‍රශ්න කරන්න ඕන. දැන් ඔය කියන එක ධර්මයට එකඟ වෙන්න පුළුවන්. ඒ ඔය විදිහට නම් ඉතින් හැමෝම දුගතිය දෙනවා. හැබැයි එක විදිහකට පේනවා දැන් අන්න බුදුරජාණන් වහන්සේ දීපු උපමාව. නියපොත්තට පස් ටිකක් අරගෙන මේ පස් ටිකද වැඩි නැත්නම් මහ පොළොවේ පස්කට. මෙතන තියෙන පස්කටද මහ පොළොවේ පස්කටද වැඩි? එතකොට දැන් සුගතියේ ඉන්න කෙනෙක් ආයේ සුගතියේ යනවා කියන එක මෙන්න මේ නියපිට තියෙන පස්වලට අහුුණ ටික වගේ සුළු ප්‍රමාණයක්. මහා පොළොවේ පස්කට වගේ ප්‍රමාණයක් කොහෙද යන්නේ? දුගති. මම පේනව නේද ඔබ බොරු වෙන්න බෑ කියලා? මොන වේදනාව දැනුණත් හදන්නේ අකුසල් සිත් නා. සුඛ වේදනාව දැනුණා රාගානුසයෙන් එහෙන් අකුසල් සිත් අද? දුක් වේදනාව දැනුණොත් එහෙන් පටිඝානුසය ඇවිල්ලා ඒකෙන් අකුසල් සිත් හදන නේද? අදුක්කම සුඛාවත් බේරිල්ලක් ඒත් අවිද්‍යාවේ මෝහ මූල සිත්ද? ඔව් ලෝභ දේශ මෝහ මුල් වෙන්නේ. එතකොට අකුසල කොහෙද තියෙන්නේ? දැන් වේදනා જાති තුනේ තියෙන්නේ. ඔය තුනෙන් එකක් නේ දැනෙන්නේ. කොයි වේදනාව දැනුණත් දැන් බලනකොට අකුසල නේ හදන්නේ. ඔය මොන නම කිව්වත් ඉතින් වේදනාව අර තුනෙන් එකක් නේ. දැන් රිදෙනකොට කුසල සිතත් අකුසල සිතත් සපත් දැනෙනකොට කුසල දාතු සරණ. එකකින්වත් දෙරෙන්නේ නැහැ. ඉතින් මොකටද භාවනා කරන්නේ? කිව්වත් දැනෙන්නේ ওই වේදනා තුනෙන් එකක් නේ. ඒකට උත්තරයක් දෙන්නක බලන්න පුළුවන්. කවුරුත් සුගතිය යන්නේ නැද්ද එතකොට? කවුද යන්නේ? මාර්ගඵල ලැබපු අය ඒගොල්ලෝ යනවා අනිවාර්යෙන්. ඒක වෙනම ඒකට ආර්ය දැක්මනේ. නේ? ආර්යෙක් නොවුන කෙනෙකුට දිව්‍ය ලෝක යන්න බැයිද එතකොට? ඒගොල්ලොත් අපි ඒගොල්ලන්ට හොදාමකො. සද්ධානුසාරී ධම්මානුසාරී යත් සෝවන් වෙලාමනේ මැරෙන්නේ. එහෙම කතාවක් තියෙනවා නේද? එතකොට ඒගොල්ලොත් ආර්ය. දැන් ආර්යයන් වහන්සේලාට විතරද සුගති තියෙන්නේ? ඕගොල්ලෝ අපි කොහොමද මේ සුගතියේ ඉපදුනේ? මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබී සුගතියකනේ ඇවිල්ලා තින්නේ. ඒ කොහොමද? දැන් සුගතියක එන්න නම් කුසල් සිතක් අරමුණු වෙන්න ඕන. උපාදාන හින්දා තමයි සුගති හරි දුගති හරි දෙකෙන් ඕන තැනක යන්නේ. නේද? අර ඉතින් අර වමාරණ එක තමයි කරන්නේ. හැබැයි මේකට උත්තරේ දෙන්න බෑනේ. දැන් මේක අනුන් නෙමෙයි තමන්මයි මුහුණ දෙන්න තියෙන්නේ නේද? මැරෙන මොහොතට. එතකොට ඔය වේදනා තුනෙන් එකක් දැනෙනවමයි. නේද? එක්කෝ සැපත් දැනෙයි බොහොම කලාතුරකින් සැපත් දැනෙයි මැරෙනකොට. සුඛ වේදනා. එයා නැත්තම් දුක් වේදනාවක් දැනෙයි. ඔය හින්දා තමයි මේක කියපු පලියටම පිළිගන්න එක අලුවනින් විමසන්න කියලා කියලා තියෙනවා නේද? ගහම දැන් බුද්ධ දේශනාවම කියලා කිව්වත් පිළිගන්න එපා. හැබැයි මේ කියපු ටික බොරුයි කියනවා නෙවෙයි. දැන් නුවණින් විමසන්න ඕන. නුවණින් විමසුවොත් තමයි ඉතුරු ප්‍රශ්න ඔන්න විසාක අහනවා ඊළඟට ප්‍රශ්න. දැන් සුඛ වේදනාවේ අනුසය මොකද්ද? රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය පටිඝානුසය කිව්වා. අදුක්ඛම සුඛ වේදනාවේ අනුසය අවිද්‍යාව. දැන් අපි ඔයිට වඩා වේදනා දන්නවද ওই තුනෙන් ඇරෙන්න? නෑ. ඊළඟට පස්සපච්චය වේදනාම තමයි නේද? ඒතර ওই තුනෙන් එකක් ඇති වෙනවමයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අනුසය ඕවා නම් ඕවා අනුසය වෙලා කරන හැම එකක්ම අකුසල. සුගතියේ දොර ඇරිලාද වැහිලා? වැහිලා. හරි වැඩේ. දැන් මම මොනව හරි කරගත්තොත් තමයි. ඊළඟ සැරේට ඉන්න එපා. ඊළඟ. වැරෙන මොහොතේ උරු වේදනා තුනෙන් එකක් නම් ඇති වෙන්නේ. ඔවිත වඩා වෙනස් වේදනා නැහැ නේද? වේදනා තුන තමයි තියෙන්නේ. වේදනා જાති තුනයි මේ අහල තියෙන්නේ. මම කොහොමද ඔකෙන් බේරෙන්නේ?
සුඛ වේදනාවේ රාගාංශයට යන්න නොදී ඒක අහක් කරගන්න. රාගාංශය අහක් කරගන්න ඕනේ ඒක අත්‍යයි.
නැයි ඊළඟ ප්‍රශ්නේ අහනවා. සබ්බායනුකෝ අයියේ සුඛාය වේදනාය ආගානුසයෝ පහතං. සබ්බාය කියන්නේ මොකද්ද? සියලුම. නේද? සබ්බානුකෝ අයියේ සුඛාය වේදනාය හැම සුඛ වේදනාවෙන් රාගානුසය යෙදෙනවද? සබ්බාය සබ්බායනුකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසයෝ පහතබ්බෝ. අරයාවෙනි හැම සුඛ වේදනායෙහි රාගානුසය සිංහල තේරෙන්නේ නැහැ. ප්‍රසාතව්‍ය වේද. ප්‍රහාණය වේද. ඊළාට සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බෝ. සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිද්‍යානුසයෝ පහතබ්බෝති. ඊට කලින් ප්‍රශ්නේ අහලා ඉන්නේ. පොඩ්ඩයි නම් මේ ටිකක් එහාට ගියා එකයි මේ. සබ්බාය නුකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේ. ඒ කියන්නේ හැම සුඛ වේදනාවෙහිම රාගානුසය කියනවා. සබ්බාය නුකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේ. හැම සුඛ වේදනාවෙම රාගානුසය යෙදිලාද? සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසය. හැම දුක්ඛ වේදනාවෙම පටිඝය අනුසය වෙලාමද තියෙන්නේ. සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසය. දැන් ඔය වගේ ප්‍රශ්නයක් අහන්න වෙනව නේද අතනින් බේරෙන්න නම්? හැම සුඛ වේදනාවෙම රාගානුසය තිබුණා නම්, හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය තිබුණා නම්, හැම දුක්ඛම සුඛ වේදනාවෙම අවිජ්ජානුසය තිබුණා නම් යන්න වෙන්නේ කොහෙද? හැමෝටම යන්න වෙන්නේ දුගති. ඒකට මේකේ අනිත් පැත්තකුත් තියෙන්න ඕනනේ. ඔන්න ඒ ප්‍රශ්නේ තමයි දැන් අහන්නේ. හැම සුඛ වේදනාවෙම එතකොට රාගානුසය යෙදිනවද? හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය යෙදිලා. හැම අදුක්ඛම සුඛ වේදනාවෙම අවිඥානුසය යෙදිලාද? නකෝ ආවුසෝ න යෙදිලා නැහැ. සබ්බාය සුඛාය වේදනාය රාගානුසය. හැම සුඛ වේදනාවෙම රාගානුසය යෙදිලා නැහැ. ඉන්න පොඩි ගැළවිල්ලක් තියෙනවා. රාගානුසය අනුසය. න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. එතකොට සියලු සබ්බාය දුක්ඛාය වේදනාය සියලු දුක්ඛ වේදනා වල පටිඝානුසයෝ අනුසේති. න න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය නැහැ. මෙතනත් පොඩි ගැළවිල්ලක් තියෙනවා. කොහා ගන්න පුළුවන්ද? න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති. හැම අදුක්ඛම සුඛ වේදනාවකම අවිජ්ජානුසය අනුසය වෙලා නැහැ. ඉතින් බේරෙන්න නම් ඒවා මොනවද කියලා හොයා ගන්න වෙනවා. අර කියපු එක එහෙම පිළි අරන් හරියන්නේ නැහැ. එතකොට අපිට හොයන්න වෙනවා දැන් සුඛ වේදනාවේ රාගානුසය නැති සුඛ වේදනාව මොකක්ද? දුක් වේදනාවේදී පටිඝානුසය නොයෙදෙන වේදනාව මොකක්ද? අදුක්ඛම සුඛ වේදනාවේදී අවිජ්ජානුසය නොයෙදෙන වේදනාව මොකක්ද? චේතනාව තමයි කර්මය වෙන්නේ. ඒක චේතනාවේ මේ අනුසය යෙදිලා නම් ලෝභ දෝෂ මෝහ පැත්තට නියෙදෙන්නේ. ඒක කොහොමද අනිත් පැත්ත හැරෙන්නේ? සුඛ වේදනාවක් දැනෙනකොට ඒක අනිත්‍ය ගන්න. රාගානුසය නොයෙදෙන මට්ටමකට එන්නේ කොහමද? මොන මොන අවස්ථාවේද රාගානුසය යෙදිලා නැත්තේ සුඛ වේදනාවක? මොන තව විදිහකට හරි. පුළුවන් ද බලන්න හිතාගන්න එක අවස්ථාවක් හරි. සුඛ වේදනාවක් දැනෙනවා. හැබැයි රාගානුසය නැහැ. දිගට කතාවක් නෙමෙයි දැන්. වෙන මොහොත කියන්නේ ක්ෂණයක්. ඒ ක්ෂණයේදී සුඛ වේදනාවක් දැනෙනවා නම් අනිත්‍ය වුණත් ඉතින් රාගානුසය ඇවිල්ලානේ. අපි කිව්වනේ ඉතින් අනිත්‍ය කිව්වොත් ඉතින් සුඛ වේදනාව විපරිණාම වෙනකොට කොහටද පණින්නේ? දුක්ඛ සුඛේ සුඛ වේදනාවේ කතා කළානේ නේද? සැපේකුයි දුකකුයි. හොඳ සැපක් දැනෙනවා. අනේ මේකත් නැති වෙලා යනවා කිව්වා. මොකක්ද දෙන්නේ? දුක එනවා. දුක එනකොට මොන අනුසයද? පටිඝ. ඒකත් හරියන්නේ නෑ. ඒකත් හරියන්නේ නෑ. ඒක මේ අවස්ථාවේ දැන් සුඛ වේදනාවක් දැනෙනවා නම් රාගානුසය දැන් හොයන්න ඕන. රාගානුසයක් නැති සුඛ වේදනාවක් තියනවද? තියෙනවා. කොයි වෙලාවෙද තියෙන්න පුළුවන්? මොන දැන් පොඩ්ඩක් හිතලා බලන්න. භාවනා කරද්දී මොන වෙලාවෙද? හොඳටම සමාධිගත වුණාම අපි හිතමු ධානයකට සමාදිනකොට. ධ්‍යානයකට සමවදින්නේ රාගානුසයෙන් නෙවෙයි, විවිච්ච කාමයෙන්. කාමයන්ගෙන් නිදි ළමයි ධ්‍යානයකට යන්නේ නේද? එතකොට දැන් බලමු අපි උත්තර තුන මේ ජාති තුනට අහු නොවෙන ඒවා මොනවද කියලා නේද? දැන් කියනවානේ හැම එකේම එහෙම යෙදෙන්නේ නැහැ කියලා. සාක නිකන් ඉන්නේ ඕගොල්ලෝ. අහනවා. අහන්නත් ඉතින් නුවණ තියෙන්න ඕන නේද? නැත්තම් ආතනින් එහාට අපෝ මොන වේදනාවවත් ඉතින් අපායම තමයි කියලා අඬඬා ඉන්න වෙන්නේ. නැගී ගැලවෙන්න විදියක් තියනවාද කියලා හොයන්නේ. හොයන්නත් නුවණ යෙදෙන්න ඕන. ඒ නුවණ තිබුණා හින්දානේ හැම වේදනාවෙම ඔය කියන විදිහට ඕක තියනවාද කියලා අහන්නේ. නේද? දැන් ඔන්න පොඩි සහනයක් ආවා. හැම වේදනාවෙම ඔය කියන විදිහ නෑ. දැන් හොයා ගන්න ඕන නැත්තේ මොන වගේ වේදනාවද? අඩු ගානේ එතෙන්ට පැන ගන්න පුළුවන් නම් ඔන්න දුක තියෙන්නේ නැතුව දෙيرෙන්න චාන්ස් එකක් තියෙනවා නේද? බලමු මොනවද උත්තර ටික කියලා. මේ විෂාක අහන්නේ ඊට වඩා වෙනස් එකක්. සුඛාය පනෙය වේදනාය කිං පහතබ්බ. දැන් සුඛ කියලා පනවපු වේදනාවල සුඛාය පනෙය වේදනාය කිං පහතබ්බ. මොනවද? ග්‍රහණය කරන්නත් හරින්න ඕනේ මොනවද? දුක්ඛාය වේදනාය කිං පහතබ්බ. අදුක්ඛම සුඛාය වේදනාය කිං පහතබ්බಂತಿ. ප්‍රශ්නේ තේරෙනවනේ නේද? අන උත්තරේ සුඛාය කෝ ආවුසෝ විසාක වේදනාය රාගානුසයෝ පහතබ්බ. ප්‍රහාණය කරන්න ඕන රාගානුසය සුඛ වේදනා. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බ. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බ. පටිඝානුසය තමයි ප්‍රහාණය කරන්න. අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතබ්බ. රදුක්කම සුඛ වේදනාවේ අවිද්‍යානුසය තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඊළඟට තමයි අහන්නේ සබ්බායනුකෝ අය සුඛාය වේදනායි රාගානුසයෝ පහතබ්බ. මේ වටෙන් වටෙන් අහන්නේ. එතකොට හරි සුඛ වේදනාවේ මොන අනුසයද? රාගානුසය ප්‍රහාණය කරන්න ඕන කියලා කියනවනේ. ඊළඟට අහනවා හැම සුඛ වේදනාවෙම රාගානුසය ප්‍රහාණය කරන්න ඕනද? එහෙම අහන්න හිතෙන්නේ නැද්ද? හැම සුඛ වේදනාවේ රාගානුසය ප්‍රහාණය කරන්න ඕන. එතකොට ඔන්න විසාක අහනවා හැම සුඛ වේදනාවෙම රාගානුසය ප්‍රහාණය කරන්න ඕන. ඊළඟට දුක් වේදනාවෙත් අහනවා දුක්ඛාය වේදනාය මේ දුක්ඛාය වේදනාය කිං පහතබ්බං. එතකොට කියන මේ දුක් වේදනාවේ දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බෝ. ඊළඟට අහනවා සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බෝ. හැම දුක් වේදනාවෙම පටිඝානුසය ප්‍රහාණය කරන්න ඕනද? ඊළඟට අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතබ්බෝති කිව්වහම අහනවා සබ්බාය දුක්ඛම සුඛාය වේදනාය අවිඥානසයෝ පහතබ්බෝති. හැම දුක්ඛම සුඛ වේදනාවෙම අවිඥානසය ප්‍රහාණය කරන්න ඕන. නකෝ ආවුසෝ විසාක. නෑ විසාක. සබ්බාය සුඛාය වේදනාය රාගානසයෝ පහතබ්බෝ. හැම සුඛ වේදනාවෙම රාගානසය ප්‍රහාණය කරන්න ඕනේ. නෑ සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානසයෝ පහතබ්බෝ. හැම දුක් වේදනාවෙම පටිඝානුසය ප්‍රහාණය කරන්න නෑ. න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතබ්බෝ. දැන් කොයි වයිද ඔය? ඊළඟ ප්‍රශ්න. ඒකටත් උත්තරේ දෙනවා. ඉදා උසෝ විසාක වික්ඛු අන විසාක භික්ෂුවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකයන් ප්‍රීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. රාගං තේන පජහති. එතන රාගය ප්‍රහීනයි. නේ තත්ත රාගානුසයෝ අනුසේති. එතන රාගානුසය අර කියපු රාගානුසය නැහැ. කොයි වෙලාවේද? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකයන් ප්‍රීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. මෙන්න මේ ලක්ෂණ වලින් එක්ක ප්‍රථම ධානයට සමවැදිලා ඉන්නකොට රාගං තේන පජහතිය කියන රාගය ප්‍රථම ධානයෙන් ඒ රාගය ප්‍රහාණය වෙනවා. රාගං තේන පජහතිය. තේන කියන්නේ අපසල මේ මොකද්ද? රාගානුසය. රාගං තේන පජහතිය. නේ තත්ත රාගානුසයෝ අනුසේති. අන්න ඕකේ රාගානුසය යෙදිලා නැහැ. අන්න තියෙනවා දැන් අර කොයි වේදනාවේද මේ ඔව් මේ සුඛ වේදනාවේදී එතකොට රාගානුසය ප්‍රහාණය කරන්න අවශ්‍ය නැහැ. සමහර සුඛ වේදනාවල හැම වේදනාවේ හැම සුඛ වේදනාවේම රාගානුසය ප්‍රහාණය කරන්න ඕනේ නැහැ කිව්වනේ. එතකොට ඒකට උදාහරණයක් කියන්නේ. මේ ප්‍රථම ධානයකට සමවැදිලා ඉන්නකොට ඔන්න රාගානුසය ප්‍රහාණය කරන්න ඕනේ. අන්න දුගතියෙන් බේරෙන්න එක විලාව. ඒක නම් අහලා තියෙනා නේද? ප්‍රථම ධානයේ ධාන වලට සමවැදිලා හිටියොත් කොහෙද යන්නේ? අපායේද? මොන ලෝකේද? බ්‍රහ්ම ලෝකවල යන්නේ. මේ ලෝකෙටත් එහෙම. නේද? ඔන්න එක සුඛ වේදනාවකදී බේරෙන විදිහ. මොකද්ද? ධානයකට සමවැදිලා ඉන්න පුළුවන්. එතන සුඛ වේදනාවක් තියෙනවා. මේ ධානයකදී සුඛ වේදනාවක් තියෙනවා. ප්‍රීති සුඛ තියෙනවා. නෑ ඊට පස්සේ වැඩ ඊට පස්සේ කතා කරමුකෝ දැන් මේ. මේ ජීවිතෙන් මැරෙනකොට වෙන එකනේ. එතකොට එක දුගතියෙන් බේරෙන්න විදිහක් එතකොට අඩු ගානේ ප්‍රථම ධානයටවත් සමවදින්න ඕනේ. එතකොට සුඛ වේදනාව දැනුණාට ප්‍රශ්නයක්. මොකද ඒකේ රාගානුසය නැහැ. අන්න එක අවස්ථාවක් දැන් සුඛ වේදනාව තිබුණාට රාගානුසය නොයෙදේ. රාගානුසය ප්‍රහාණය කරන්න ඕනේ නැති සුඛ වේදනාවක් තියෙනවා. කොහෙද? ප්‍රථම. පුළුවන් නම් කරගන්න. සුඛ වේදනාවේ රාගානුසය නොයෙදෙන එක තැනක්. දැන් බලන්න එතකොට මේ ප්‍රථම ධානයට සමවදින්න ආර්ය කෙනෙක්ම වෙන්න අවශ්‍ය නැහැ නේද? බුදුදහමක් අහලා නැති වුණත් හිත දේනු කරලා ප්‍රථම ධානයට සමවදිනා බ්‍රහ්ම ලෝකේ යෑමේ හැකියාව
තියෙනවා. හරි, ඒ වගේ දැන් උත්තර එනවා. ඊළඟට ඒ කිව්වේ අර සුඛ වේදනාවට එක උදාහරණයක් රාගානුසය නොයේදේ. ඊළඟට කියනවා ඉදා උසෝ විසාක බික්ඛු ඉති පටිසංචික්කති. අනේ විසාක භික්ෂුවක් මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. ඉති පටිසංචික්කති. කුදස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාං. යදර්යා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ. තේරුම් ගන්න අමාරුයි නේ. ඉති අනුත්තරේසු විමුක්ඛේසු අනුත්තර වූ විමුක්ඛේ ඉති අනුත්තරේසු විමුක්ඛේසු තිහං උපට්ඨාපේතු උපජ්ජති තිහප්පච්ඡාය දෝමනස්සං. ඒ කියන්නේ මොන දැන් යම් කිසි ඒ මහාන කෙනෙක් මෙන්න මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරනවා. දැන් ආර්යයන් වහන්සේලා මේ වගේ දැන් රහතන් වහන්සේලා ඔන්න නිවනටපත් වෙලා ඉන්නවා. අනේ මට කවදා නිවන ලැබෙයිද? මේ උත්සාහ කරන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නේද? මට තාම නිවන් අවබෝධ වුන්නේ නැහැනේ. කවදා අවබෝධ වෙයිද
කියලා එතකොට ඒක සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද?
සාහ කරනවා තාම නෑ. එතකොට දෝමන දුක්ඛ වේදනාව නේද? හැබැයි ඒක අර පටිගානුසය නෙවෙයි. ඒකට විශේෂ වචනයක් තියෙනවා. ඒක මෙතන නෑ. ඒකට කියන්නේ නෙක්ඛම්ම. නෙක්ඛම්ම අදහසෙන් එන දෝමන. හරි. ඒක පටිගානුසය නෙමෙයි. අපිට සාමාන්‍යයට කියනවා ගේහසිත දෝමනස්ස කියලා. සාමාන්‍ය පෘථග්ජනයට එන්නේ ගේහසිත දෝමනස්ස. ඒකේ තියෙන්නේ පටිගය. නෙක්ඛම්මසිත දෝමනස්සය කියන එක තමයි ඔතන යෙදෙන්නේ. අත්හැරීම තුලින් එන දෝමනස් ගතිය. ඈ එතකොට ඔන්න එහෙම හිතනකොට මේ පිහප්පච්චාය දෝමනස්සං. ඒකේ දෝමනස්සේ තියෙනවා පටිගං තේන පජහති. මේකේ පටිගය ප්‍රහාණය වෙච්ච දෝමනස්සය. පටිගානුසයෙන් නිමෙයි ඒකෙන්. න තත්ත පටිගානුසයෝ අනුසේති. ඔන්න ඕකේ පටිගානුසය යෙදෙන්නේ නැහැ. හරි. ඔය දෙවෙනි වේදනාවට කියන්නේ දුක්ඛ වේදනාවේ කොයි වෙලාවේද පටිගය නොයෙදෙන්නේ? ඉස්සෙල්ලා කිව්වේ සුඛ වේදනාවේ එක අවස්ථාවක් පටිගය නොයෙදෙන පළවෙනි ධ්‍යානය. දුක්ඛ වේදනාවේ පටිගය නොයෙදෙන අවස්ථාවක් තමයි උත්සාහ කරනවා. ඒ උනාට තවම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කවද ප්‍රතිඵල ලැබෙයිද කියලා හිතලා එන දොම්නස් ගතිය. දැන් ඒකෙන් අපි දන්නවා වීරය වැඩෙන්නේ. නේද? තව තව උත්සාහ කරන්න ඕන කියන එක. එතකොට ඒකේ පටිගය නිමෙයි. හරි. අනේ ඒක අවස්ථාව.
භික්ෂුවක්ම වෙන්න.
නෑ නෑ භික්ෂුව කියනකොට මේ පොදු යෙදෙන්නේ. සූත්‍ර භික්ෂුන් වහන්සේලාට දේශනා කළාට හැමෝටම පොදු ය ඔය කියන කරු. දැන් ඊළඟට නෙක්ඛම්මේ තියෙන්න පුළුවන් ගිහි අයට. කියන්නේ භාවනා කරන්නේ නෙක්ඛම්මෙන් තමයි. ඉදාඋසෝ විසාක බික්කු සුකස්ස ච පහනා දුක්ඛස්ස ච පහනම් පුබ්බේව සෝමනස්ස දෝමනස්සාන අත්තගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්තං ඥානං උපසම්පජ්ජ විහෙරති. අර අදුක්ඛම සුඛ වේදනාව තියෙන චතුත්ත ඥානේ ඉන්නවා. සතරවෙනි ධානයේදී කියනවනේ උපේක්ෂාවනේ තියෙන්නේ. අන්න එතන අර අදුක්ඛම සුඛ වේදනාවේ ඉන්න අවස්ථාව. සුඛ වේදනාවක් නෙමෙයි දුක්ඛ වේදනාවක් නෙමෙයි ඒ චතුර්ථ ධානයේ
නේද?
එතකොට අවිජ්ජං තේන පජහති. එතන ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. න තත්ත අවිජ්ජානුසයෝ අනුසේති इति. ඒ කියන්නේ ඒකේ අවිද්‍යානුසය යෙදෙන්නේ නැහැ. හරි. එතන තියෙන අදුක්කම සුඛ වේදනාවේ කියන්නේ උපේක්ෂා ගතියේ අවිජ්ජානුසය යෙදිලා නැහැ.
ඒ මොහොතේ විතරයි.
ඒ ධානයේ ඉද්දි. එතකොට එතන ඒක ඉද්දිනේ ඉතින් අදුක්කම සුඛ තියෙන්නේ. නේද? ඒ ධානයේ නැත්තම් උපේක්ෂා ගතිය නැහැ නේද? එතකොට ඒ උපේක්ඛා සහගතව ඒ චතුත ධානයේ ඉන්න මොහොතේදී දැනෙන්නේ අදුක්කම සුඛ වේදනා. ඒකේ උපේක්ෂාව. ඔන්න දැන් ඇහුවේ ඔයගොල්ලෝ උපේක්ෂාව කොහෙද කියලා? අදුක්ඛ මාසුකේකේ උපේක්ෂාව අත්දකින්න පුළුවන් හතරවෙනි ධානයේ ඉති. එතකොට අන්න ඒක එක අවස්ථාවක්. එතකොට අවිද්‍යානුසය නොයෙදෙන උපේක්ඛා. ඒ කියන්නේ අදුක්ඛ මාසුක වේදනා අවස්ථාවක්. හරිද? නැව තන කෙටියෙන් කිව්වේ මේ අර අපි අහපු ප්‍රශ්නෙට උත්තරේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව දුක්ඛම සුඛ වේදනාව නේද? එතකොට ඔය හැම එකේම අර කියපු රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය යෙදෙන්න අවශ්‍ය නැහැ. ඒවා නොයෙදෙන අවස්ථාත් තියෙනවා. පුළුවන් නම් ඒ ධානවලට සමවැදිලා බේරෙන්න විදිහක් තියෙනවා. ඒ කිව්වේ හැබැයි මේ ඊළඟ ජීවිතේ දුගතියෙන් බේරෙන්න විදිහක් විතරයි. හරි. ඊළඟට දැන් ඊටත් වඩා ගැඹුරුයි ඊට පස්සේ කතා කරන ටික. ඒ ටික තමයි මේකේ වැදගත්ම ටික. ඔන්න ඊළඟට අහනවා සුඛාය පනෙය්‍ය වේදනාය කින් පටිභාගෝති. මොකද්ද පටිභාගය? ඔය සුඛ කියලා පනවපු වේදනාවල පටිභාගය මොකද්ද? අනිත්භාගය. ඔව්. පටිභාගය කියන්නේ ඒකේ
අනිත්පළුව.
අනිත්පළුව මොකද්ද? පටිභාගය. දර සුඛ වේදනායි සුඛාය කෝ ආවසෝ විසාක වේදනායි දුක්ඛා වේදනා පටිභාගෝ. සුඛ වේදනායි පටිභාගය තමයි දුක් වේදනා. ඊළඟ ප්‍රශ්නේ හිතන්න පුළුවන්ද? දුක් වේදනායි පටිභාගය මොකක්ද? දුක්ඛාය පනෙය වේදනායි කිම් පටිභාගෝ?
සුඛ වේදනා.
ඔව්. දුක්ඛාය කෝ ආවසෝ විසාක වේදනායි සුඛා වේදනා පටිභාගෝ. දුක් වේදනාවේ අනිත් පළුව තමයි සුඛ වේදනා. ඔව්. ඊළඟ ප්‍රශ්නේ දැන් ඔය දෙකේ තමයි සාමාන්‍ය කෙනා ඉන්නේ. සැප වේදනාවෙන් දුක් වේදනාවට පණිනවා, දුක් වේදනාවෙන් සැප වේදනාවට පණිනවා. ඒක සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවය. අදුක්කම සුඛාය පනෙය වේදනාය කිං පටිභාගෝ. නදෑ හිර වෙනත. අදුක්කව සුඛ වේදනාය මොකද්ද පටිභාගේ? ඊතුරු භාගේ මොකද්ද?
ඒක මධ්‍යස්ත
භාගිනේ. අදුක්කම සුඛාය කෝ ආවසෝ විසාක වේදනාය අවිජ්ජා පටිභාගෝ.
අවිද්‍යාව.
එතකොට දුක්ඛම සුඛ වේදනාවේ පටිභාගය තමයි අවිද්‍යාව. ශාකත් නිකන් ඉන්නේ නැහැ. අවිද්‍යාය පණෙයකින් පටිභාගෝ. අවිද්‍යාවේ පටිභාගය මොකක්ද? අවිද්‍යාවේ කෝ ආවසෝ විසාක විද්‍යා පටිභාගෝ. අවිද්‍යාවේ පටිභාගය
විද්‍යාව.
හරි. අහගෙනද ඉන්නේ? මෙයා පරිස්සමෙන් අහගෙන ඉන්නව නะ. අදුක්කම සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද ඇහුවහම?
අවිද්‍යාව.
අවිද්‍යාවේ පටිභාගය මොකද්ද?
විද්‍යාව.
විද්‍යාවේ පණෙයකින් පටිභාගෝති. විද්‍යාවේ පටිභාගය මොකද්ද? විද්‍යාවේ කෝ ආවසෝ විසාක විමුක්ති පටිභාගෝති. විමුක්ති. විද්‍යාවේ ඊතුරු භාගයේ විමුක්ති. විමුක්තියා පණියකින් පටිභාගෝ.
නිවන.
විමුක්තියා කෝ ආවසෝ විසාක නිබ්බාණං පටිභාගෝ.
නිබ්බාණ. නිවන.
ඒතර විද්‍යාවේ පටිභාගය නිවන.
නිවන.
නිබ්බානස්ස පණියකින් පටිභාගෝ. එහෙමත් අහනවා. නිවනේ පටිභාගය මොකද්ද කියන්නේ? එතකොට කියනවා ඔන්න ඉක්මවාලියා. ප්‍රශ්න ඇහිල්ල. හරි. ඒකේ දිගට විස්තරයක් තියෙනවා. එතකොට අපිට ඔතන දැන් තේරුම් ගන්න ඕන නෝකෙන් ගැඹුරක් හොයා ගන්න ඕන. එතකොට සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? දුක් වේදනා. දුක් වේදනාවේ පටිභාගය සුඛ. සුඛ වේදනා. දැන් ওই දෙකේ පැනපැන හිටියොත් ගැළවීමක්
වෙනව
නෑ. නේද? සසරේ යන කෙනා ওই දෙකේ පැනපැන ඉන්නේ. සුඛ වේදනාවෙන් දුකට පණිනවා, දුකෙන් සුඛට පණිනවා. හරි. ගැළවීම අහු වෙන්නේ මොන වේදනාවෙන්ද? අදුක්කම සුඛ වේදනා. ඒතර නා දුක්කම සුඛ වේදනාවෙන් තමයි අවිද්‍යාව අඳුර ගන්න පුළුවන්. නේද? අදුක්කම සුඛ වේදනාව තුළින් තමයි අවිද්‍යාව අඳුර ගන්න පුළුවන්. මොකද ඒකේ පටිභාගය අවිද්‍යාව. අවිද්‍යාව අඳුරන ගන්නකොට විද්‍යාව පහළ කර ගන්න පුළුවන්. නේද? අවිද්‍යාව දකින්න කෙනාට තමයි විද්‍යාව පහළ වෙන්නේ. විද්‍යාව පහළ වෙන කෙනාට තමයි විමුක්තිය තියෙන්නේ. විමුක්තිය පහළ වෙන කෙනාට තමයි නිවන අවබෝධ කරන්න පුළුවන්. දැන් ඕකේ තේරුම් ගන්න. එතකොට ඇයි මෙහෙම කියන්නේ? එතකොට සුඛ වේදනාවේයි දුක්ඛ වේදනාවෙනුයි මේකට එකපාරට පණින්න බෑ. ලෝභයෙන් ඇලිලා ඉන්නකොට ඕකෙන් පණින්න අමාරුයි නිවනට. ඇත්ත දකින්න අමාරුයි. දුක් වේදනාවේ ඒකේ ගැලිලා ඉන්නකොටත් අමාරුයි. දැන් අපිට දුක් වේදනාවක් දැනෙනකොට මොකද හිතෙන්නේ? මොකද්ද ගැළවුම? සැප වේදන. දැන් කකුල රිදෙනකොට මොකද්ද ගැළවුම? ඉරියව්ව වෙනස් කර. ඒ මොකටද? සැප වේදන. නේද? බඩගිනි වෙනකොට මොකද්ද ගැළවුම? කෑම කන එක. ඉතින් හැමදාම ඕක තමයි කරන්නේ. ඒකවල සසරේ යනවද නැද්ද?
යනවා.
ඒ කියන්නේ බඩගින්නෙන් මිදීමක් තියනවද? දැන් බඩගින්න කෑම කාපු වෙලාවට ඔන්නේ සුඛ වේදනාවට පණිනවා. දුක් වේදනාව ඉඳන් සුඛ වේදනාවට පණිනවා. ආයේ ඒක නැති වෙනකොට ආයේ දුකට පණිනවා.
ඔක තමයි හඳුරු රැට
වැඩන්නේ. එතකොට ඔය දෙකේ එහාට මෙහාට පැන පැන ඉන්නවා මිසක් ඕකෙන් මිදීමක් ගැන හිතනවද? නෑ.
එතකොට අහම්දුගොල්ලෝ ඒක හිතන්නේ
නෑ. එතකොට බලන්න ලෝකෙට අයිති මට්ටමේදී අපි
මොනවා හරි දුකක් ආවොත් ඔය දේ නේද කරන්නේ? මේ දුක තියෙන්නේ සල්ලි නැති හින්දා තමයි. ඉතින් සල්ලි හොයන්න. සල්ලි හොයන්න ගිහින් ආයේ දුක්. සැපට විඳිනා දුකට පණිනවා. සැපට පණිනා දුක්. සැප බලාගෙන දුකට පණිනවා. ඒ දුකෙන් බේරිල්ල සැප කියලානේ හිතන්නේ. අපිට පෘථග්ජනයට පේන එකම දුකෙන් මිදීම සැප විඳින එක. ඉතින් හොයන වගේවල දරවල් ගන්නවා, ඉඩම් කඩම් ගන්නවා, රවණින්න ධර්මල්ලෝ හදනවා, එකතු කර ගන්නවා. ඇයි මේ මොනවටද මේ දුක නැති කරන්නේ? ඒවා තිබුණොත් සැපයි කියලානේ හිතන්නේ. නේද?
ඒක දුක තමයි ඒ
දිගට. ඒක ලබාගෙන ආයි දුක් වෙනවා. මේ තමයි මේ ප්‍රතිභාවේ. සුඛ වේදනාවේ ප්‍රතිභාවේ දුක, දුක් වේදනාවේ ප්‍රතිභාවේ සැප. ඉතින් දුගතියට යන්න බෑ කියලා සුගතියට පනින්නවා දැන්. සුගතියට පැනලා ආයි ඉතින් හැමදාම ඉන්නවද එහෙ? ආයි පනිනවා දුගතියට. හයි. ප්‍රතිභාවේ සුඛ වේදනාවේ ප්‍රතිභාවේ දුක් වේදනා අපයි ගියන් ඉතින් කොහොම හරි පැන ගන්නවා ආයේ පොඩ්ඩක් උඩට. ඒක පටිපා. ඉතින් සංසාරෙන් ගැලවිල්ලක් තියනවද?
නෑ.
නෑ. දැන් මෙතන ඉඳන් දුගතියට පණින්න නැතුව ආයේ සුගතියට පණින්න හදන. සමහර විට පුළුවන් වෙයි බොහොම කලාතුරකින් අර නියපොත්තේ තියෙන පස් ටිකට එන්න. එහෙම නැත්නම් අර මහ පොළොවේ පස් ගානට තමයි වැඩි හරියක් නේද? මේ මේ ධර්මය ඇහුවේ නැත්තම් වෙන්නේ ඒක නේද? සක වේදනාවේ තියෙන රාගාංශය, දුක් වේදනාවේ පටිගාංශය.
ඔව් ඉතින් මෙතනද නෑ අර
එහෙම මෙහෙම රිදෙනකොට කෑ ගහලා බණිනවා තරහ.
ඉන්න දින යනට එනවා නේද?
මේ මේ මැරෙන්න යනකොට මං කියන්නේ. එහෙම මෙහෙම රිදෙනකොට කෑ ගහලා බණිනවා. නැත්තම් Tamanට නැගිට ගන්න බෑ. අරණ දුර හරි පුතා හරි ඉඩම ලියා ගන්න හදනවා. ඉතින් තරහ.
අපෝ දුගදී කරනවා.
පටිගේ. එහෙම නැත්තම් ටිකක් සුඛ වේදනාවක් දැනෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඒකට ඇලෙන. රාගාංශය. ඉතින් අල්ලගන්න. නේද? අල්ලගත්තා කියන්නේ ආයි දුගතියේ තමයි. දුගතියේ නෙමෙයි යා. දසපක් දෙන්න වැරෙන මොහොතේ කියලා සුගතිය යන්නේ. ඇයි රාගානුසයනේ ඉන්නේ? ඉතින් අල්ල ගන්න.
අල්ලගත්තේ දුගතිය.
ඒත් දුගතිය. අදුක්කම දුක වේදනාවක් කර වෙලාවට එහෙම ඇවිල්ලා මැරෙන්න ආවත් ඒත් මොනවා කරන්නද? අවිජ්ජාව. ඒත් දුගතිය. හා දහමක් අහලා නැති වුණොත් ඔන්න සාමාන්‍ය තත්ත්වය. තොට ඒවයින් බේරෙන්න තියෙන්නේ බොහොම කලාතුරකින් අවස්ථාවක් නේද? දැන් තේරුණා නේද මේ බුදුරජාණන් වහන්සේ ගත්ත උපමා කොච්චර ඇත්ත වෙන්න ඕනද? බලන් හිටියට හරියන්නේ නැහැ සුගතිය.
ඒ
වේදනාවක් එනවා. එතකොට වේදනාවක් එන එකක් නැද්ද? වේදනාවේ අනුසය මොකක් වෙයිද?
පටිගිය.
ඔය කීපු ටිකෙන් හොයලා බලන්න.
පටිගිය තමයි.
නුවණින් හොයන්න මේවා තියෙන්නේ ධර්මය අහලා දාන්න අපිට. හොඳයි ඒවා ප්‍රශ්න කරන්නේ. නැත්නම් හිතේ පටස් ගාලා දිවි නහගත්තා නම් හරි කියලා. එහෙම යන්න බෑ සුගතිය. ඈ
වේදනාව
ඇති වෙනවනේ. ඔව්. ඔය හින්දා තමයි මේ මේ ලැබුණ දැන් සුගතියක ඉන්නේ මනුස්ස ජීවිතේ. නේද? සුගතිය කාව විතරක් නෙමෙයි ධර්මයක් අහන්න ලැබුණා. සුගතියේ ඉන්න කී දෙනෙකුට මේක අහන්න ලැබෙනවද? ඔයගොල්ලෝ අහලා තිබුණේ නැහැ නේද මේ කියන එක?
ඒකට විසාක තේරුම් ගන්නවද අර මේ?
ඒකට
විසාක තේරුම් ගන්නවද අර රාප් බව
බලන්න මේක ගිහිල්ලා කියෝලා බලන්න. මගෙන් අහලා කියන්නේ. සූත්‍රේ තියෙනවා. එතකොට මේකේ ගැඹුර තේරුම් ගන්න. මේ නවත්තන්න නෙමෙයි හදන්න. ටිකක් ගැඹුර කියන්නේ. මේ බේරෙන්න කොහෙද තියෙන්නේ එතකොට? සුඛ වේදනාවේ ඉඳගෙන ඔක කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ලෝභ සිත් ඇලිලා ඉඳලා. දුක්ඛ වේදනාවේ ඉඳලත් හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ එනීම් ගැටි. ඒ කියන්නේ කාම රාගයයි කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි ඔය දෙක තුනී වෙන්න ඕනේ නේද? උඩ නීවරණ යටපත් වෙන මනසකට තමයි මේකේ හැටියට නම් අපිට ගන්න තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව දිහා බලන්න පුළුවන් වෙන්නේ නේද? නැත්තම් එක්කෝ ඇලිලා ගැටිලා අහලක්කන් ගැටිලා. එතකොට දැන් අර වේදනාව දිහා බලන් ඉන්නකොට ටික ටික අර ගැටෙන ගතිය නේද අඩු වෙන්නේ. පටිගය නේද අඩු වෙන්නේ. හරි. ඒ දුක් වේදනාව දිහා බලන් ඉඳලා අපි ඒකේ තියෙන පටිගය ඉස්සෙල්ලා නැති කරගන්න. නේද? එතකොට පටිගය අඩු වෙනකොට වැටෙන්නේ එතකොට මැද හරියට නේද? ඒ වගේම තමන් සුඛ වේදනාවක් දිහා නුවණින් බලාගෙන හිටියොත් ඒ සුඛයෙන් ඒ සුඛයට වැඩි ඇලිලා යන්නේ නැතුව උපේක්ෂා ගතියට නේද එන්නේ. එතකොට බලන්න මේ ධානයකට සමාදිනවා කියන්නේ එහෙම. එතකොට අර උපේක්ෂා ගතියට යන්න ටික ටික කිට්ටු වෙනවා. අර දෙපැත්තට පැන පැන ඉන්න එකෙන් පොඩ්ඩක් මිදෙනවා. සුඛ වේදනාවේ දුක්ඛ වේදනාවේ ප්‍රතිභාගිනේ. එහාට මෙහාට පැන පැන හිටියේ. එතකොට ඔන්න නුවණක් එනවා. දැන් ඉස්සෙල්ලා නම් ආයි දුක් වේදනාවක් කෙනකොට අර සැප තිබුණා නම් මේක නෑ කියලානේ. දැන් එහෙම නෙමෙයි. ඒ සැප පස්සේ ලෝනවා නෙමෙයි දුක නැති කරන්නේ. මේ දුක් වේදනාවේ මිදීමකුත් තියෙනවානේ. මේක ටිකක් මැදහත් ගතියක් තියෙනවානේ. සැපම ලබාගෙන නෙවෙයි. දුකෙන් මිදීමක් කියලා දෙයකුත් තියෙනවා කියලා ඔන්න අදහසක් එන්න පටන් ගන්නවා. නේද? සාමාන්‍ය ජීවිතයේදී තියෙන දුකක් දැනෙනකොට ඕක නැති කරන්න පුළුවන්. අර අර සැප තියෙන එක්කෙනාට නම් ඕක නැතුව ඇති කියලා නේ හිතෙන්නේ. එතකොට ඒ පස්සේ ලෝක. දැන් එහෙම නෙමෙයි. මේ දුක් වේදනාවට විසඳුම සැප විඳින එකම නෙමෙයි. එතන නුවණක් එනවා සැප විඳට ආයෙ දුකටත් වැටෙනවා කියලා. දැන් පේනවා මේකේ මැදහත් ගතියකුත් තියෙනවා. මේවායි ඇලෙන්නේ නැතුව දෙපැත්තට. එතකොට ඔන්න අදුක්කම සුඛ වේදනා පැත්තට ඒ පැත්තට සිහිය පිහිටයි. නේද? සාමාන්‍ය කෙනාට අදුක්කම සුඛ වේදනාව දකින්න බෑ. ඇයි? දෙපැත්තට පැන පැන නින්නේ. දැන් ඔන්න ටිකක් නුවණින් හොයන කෙනාට පේනවා මේ අදුක්කම සුඛ වේදනා පැත්තකුත් තියෙනවා. එතකොට ඒක ගැනත් සිහිය පිහිටනකොට එයාට තමයි පේන්නේ මේකෙත් මේ අවිද්‍යාව කියලා එකක් කියදිලා. නේද? නරවේ ඉඳගෙන අවිද්‍යාව පේන්නේ නැහැ. එක්කෝ සැපේ එක්කෝ දුකේ. නේද? මේ දුක්කම සුඛ මට්ටමට පේනවා නේද? හිත සංසුන් වීමක් තියෙන්නේ කියලා. අර දෙපැත්තට පණින් නැති මට්ටමට එනකොට. අන්න ඒ මනසට පේනවා. ඒකත් නුවණින් බලන්න පුළුවන් කමක් එනකොට පේනවා මෙතන අවිද්‍යාවයි. එතකොට ඒක ගැනත් සිහිය නුවණ පිහිටන කෙනාට තමයි අන විද්‍යාව පහළ වෙන්නේ. හරි. ඒ විද්‍යාව තුලින් තමයි විමුක්තිය, ඒ විමුක්තිය තුලින් තමයි නිවන. එතකොට නිවන් මාර්ගයට වැටෙන්න ඔතන මේ පාරක් පෙන්නනවා, විදිහක් පෙන්නනවා. නේද? එතකොට බලන්න ওই වේදනානුපස්සනාවේ ගැඹුරක් ඔය පෙන්නන්නේ. එක පැත්තකින් අපි දැන් දුක් වේදනාව දිහා දැක්කහම අපිට හිතෙන්නේ ඕකෙන් මිදීම තියෙන්නේ සැප වේදනාවයි. ඒක නිමේ විසඳුම කියලා ඔන්න නුවණින් පෙන්නනවා. දුක් වේදනාව තුනී කිරීමක් තියෙනවා දුක්ඛම සුඛ වේදනා. සැප වේදනාව තුනී කිරීමක් තියෙනවා දුක්ඛම සුඛ වේදනා. එතකොට දුක්ඛම සුඛ වේදනාවෙන් ඉන්න පුරුදු වෙනකොට තව විදිහට කිව්වොත් ඇලීම් ගැටීම් ටිකක් අඩු කරගෙන ඉන්නකොට එයාට තමයි ඔන්න නුවණ පිහිටන්න පුළුවන් වෙන්නේ. මේ දුක්ඛම සුඛ වේදනාව පැත්තෙන් තමයි අවිද්‍යාව දකින්න පුළුවන්. අවිද්‍යාවෙන් විද්‍යාව තියෙනවා, විද්‍යාවෙන් විමුක්තිය තියෙනවා, විමුක්තියෙන් නිවන තියෙනවා කියලා පෙන්වනවා. එතකොට මේක වේදනාවේ වේදනාව ගැන බලන්න තියෙන ගැඹුරු විදිහක්. ඔව්, ඉවසීම කියන්නේ මේක ඇත්ත දකින්නයි අපි ඒක කරන්නේ. අපිට හිතන්නේ දුක් වේදනාවට තියෙන එකම විසඳුම මේ ඉරියව්ව වෙනස් කරන එකනේ. මේක ඉන්නකොට තේනවා ඉරියව්ව වෙනස් නොකරත් මේකෙන් මිදීමක් තියෙනවා, විසඳුමක් තියෙනවා කියලා. يعني සැපපස්සේ ලෝලා නෙමෙයි අපි දුක නැති කරන්නේ. ගත සැපපස්සේ ලෝලා තමයි දැන් වාඩියලා ඉඳලා අමාරුයි, කකුල දිගහැරිය දිගහැරලා ඉන්නකොටත් ආයේ ඉතින් ටිකක් ඉන්නකොට එහෙම ඉඳලත් තමයි ආයේ නමා ගන්න. මෙයා වාඩියලා ඉඳලා අමාරු වෙනකොට නැගිටිනවා, නැගිටලා ඉඳලා අමාරු වෙනකොට ආයේ වාඩියනවා. අර සැපේ දුකේ පැන පැන නේද ඉන්නේ. දැන් මේ පන්නන්නේ අන්න එතන තමයි හැංගිලා ඉන්නේ තණ්හාව කියන එක. තණ්හාවෙන් තමයි ඔය අනිත් පැත්තට පන්නන්නේ. මේ ඇත්ත ඇති හැටි දකින්න නොදී තණ්හාවෙන් තමයි අන්ත දෙකට පන්නන්නේ. මේ සැපයි දුකයි පැත්තේ දෙකේ පැන පැන ඉන්නවා. අදුක්කම සුඛ පැත්තට එනකොට අර තණ්හාව තුනී වෙනවා. ඒ හතරවෙනි ධ්‍යාන එක අවස්ථාවක්. හැබැයි විදර්ශනාවෙනුත් ඕක ගන්න පුළුවන්. විදර්ශනාවෙනුත් ඒ මට්ටමකට තමයි එන්නේ. එතකොට සැපේ වැඩිපුර ඇලෙන්නේ නැහැ, දුකේ ඇලෙන්නේ නැහැ. අන්න අදුක්කම සුඛපැත්ත තියෙනවා. අදුක්කම සුඛේදී දැන් අවිද්‍යාව නැති කරගන්න ඕන ඔතෙන්දී තමයි සම්මාදිට්ඨිය වුනේ. සම්මාදිට්ඨියේදී තමයි අපිට බලන්න වෙන්නේ වේදනාව මොකද්ද? වේදනාවේ සමුදය. වේදනාව හටගන්නේ ඇයි? සමුදය නැත්තම් මේක හටගන්නේ නැහැ නේ කියලා තේරෙනවා. අපි ඉස්සෙල්ලා කතා කළා වේදනාවේ සමුදය මොකද්ද? මොකක් පච්චයාද වේදනාව? පස්ස පච්චයා වේදනාව. ස්පර්ශයේ නොයදුනා නම් වේදනාව නැහැ. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොටම වේදනාව නිරුද්ධ වෙන්න ඕන. අපිට දැනට තියෙන්නේ පවතින වේදනාව. ඇයි මේ දැකලා නැහැ? වේදනාවේ සමුදය පස්සේ කියලා දැකලා නැහැ. පස්සේ නිරෝධයෙන් මේක නිරෝධයි කියලා දැකලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය ඇවිල්ලා නැහැ. ඉන්න දැන් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්කම දැන් බලාගෙන ඉන්නකොට මොකද්ද වෙන්නේ? අපි බලාගෙන ඉන්නේ සැප වේදනාව නෙමෙයි, දුක් වේදනානේ සාමාන්‍යයෙන් බලන්නේ. විදෙන එකක් දිහානේ නේද? ඒකේ උනත් මුලින්ම වෙන්නේ දැන් මුලින් අර වේදනාව වැඩි වෙන්නේ ඇයි ලෞකික පැත්තේ දැක්කේ? ඒ රිදෙනවා කියලා අර ලෝකෙට ආයි පැත්තෙන් පෙන්නනවා. ඒකෙත් බලාගෙන ඉන්නකොට සිහිය නුවණ පිහිටනකොට ඒක නැති වෙලා. ඒ නැති වෙනකොට අන්න දැන් දුක් වේදනාවේ අර දුක් පැත්තම නිමෙයි. ඒක මැදහත් පැත්තට. හරි. සමහරට මැදහත් නෙමෙයි ඊටත් වඩා ආයේ සැප පැත්තට පණින්නත් පුළුවන්. අපි සනීපයක් දැනෙනවා. වේදනාව දැන් බලා ඉඳලා මේක නැති වුණා නේ. හොඳ සුවයක් දැනෙනවා. හරි. එහෙම ආයේ තමයි අර ධානය. ඔව්. ධානයකට යන්න පුළුවන්. ඒ පැත්තෙන් ඕනනම් සිහිය නොවන පිහිටියක් මේකේ තියෙන අර අවිද්‍යානුසය දකින්න තර මේ 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 යෙදුන අවිද්‍යාවක් හින්දානේ අපි මෙච්චර දුක් වින්දේ මේක දුකයි කිය. ඇත්තටම වේදනාවේ ගතියක් නෙමෙයි ඒක. අපේ අවිද්‍යාව නිසා අපි හදාගත්තු එක. කියලා. එතකොට ඔන්න ඔතන දකින්න දෙයක් තියෙනවා. ඕකාර වචනෙන් කියනවට වඩා Taman අත්දකින්න ඕන දෙයක්. ඔවා තමයි ඉතින් ඔය කායන පස්සනාව වේදනාන පස්සනාව කියලා එහෙම තියෙනවා. ඒක ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. කරන්න පුළුවන් දෙයක්. කරලා බලන්න පුළුවන්. ප්‍රශ්න අහනකොට මම අහන්නේ දැන් විපල්ලාස කියන්නේ මොනවද කියලා ඒවා බලලා ඒවට උත්තර හොයාගන්න. මම වචන ගොඩනේ. ඔකට මං කියන්නේ අර හරක කරන වැඩේ තමයි. ඔක අද්දැක්කනම් ඔක අර කටපාඩමේ තියෙන ටික දානවා වෙනුවට මොනින් දකින්න පුළුවන් වෙයි. ඒකට බලන් ඉන්න. ඈ හොඳට සිහියෙන් මොනින් බලන් ඉන්න මේ වගේ. ඒකට තමයි සතර සතිපට්ඨානයක් දීලා තියෙන්නේ. කායනුපස්සනා වේදනානුපස්සනා ඒ සමහර ඒවා කරන්න ලේසි නෑ. ඒ වුණාට දැන් උතන තව ලස්සන දෙයක් තියෙනවා. දැන් වේදනානුපස්සනාව කියවුවහම රිදෙන එක දිහාම බලන් ඉන්නම කියලා අවශ්‍ය නෑ. වේදනා ජාති තුලින් ඕන එකක බලා ඉන්න පුළුවන්. Tamanට දැනෙන මට්ටමක ඉන්නවා. ප්‍රකට වෙන්නේ දුක් වේදනා. ඒකයි වේදනානුපස්සනාව තමයි ඉක්මන් ප්‍රතිඵල තියෙන්නේ කරනවා නම්. හැබැයි ඒක ටිකක් අමාරුවෙන් දුක් විඳ විඳ තමයි කරන්නේ. ඒ විඳෙනවනේ. ඒකට ඒක දුක්ඛා පටිපදාවක් හැබැයි කිප්පා විඤ්ඤා. ඉක්මනින් අවබෝධ කරගන්න. දුක්ඛා පටිපදා කිප්පා. දුක්ඛා පටිපදා වින්න පුළුවන් ධ්‍යාන වඩාගෙන ඕවා බලන්න. එතකොට විඳෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමක බඩබඩා ඉන්න පුළුවන් සැප වේදනාව දිහා බලන්න පුළුවන්. ඒවයි උපේක්ෂා මට්ටමට ඉතින් චතුර්ථ ධානයට ගියොත් පහසු වෙන්නේ ඇයි කියලා දැන් ටිකක් අදහසක් එනවා. උපේක්ෂාව කියන එක ඔය වචනෙන් දන්නවට වඩා අත්දකින්න. නේද? තමන් තුලින්ම දකින්න. ඒක එහෙම හිතකට ඒ ධානයෙන් නැගී ඉඳලා එකෙන් එළියට ඇවිල්ලා විදර්ශනා කරද්දී අරක උදව් කරගන්න පුළුවන්. එයාට තියෙන්නේ සුඛාපටිපද. එයා දුක් විඳ විඳ බලා ඉන්නේ නැහැ වේදනාව දිහා. ඒක
සාවකාලිකයි.
නෑ නේ. උපේක්ෂාව දාවම. ඔය ඒක ඉතින් පුරුදු කරන්න පුළුවන්. ධාන ශක්තිය තියෙනවා නම් ගොඩක් ඉන්න පුළුවන්. ඒක දැන් මේකෙදි දැන් ධානයකට ගියාම ඇඟේලි දුක් නැහැ නේ. ඒ chance එක තියෙනවා. ඒක සුඛාපටිපදයි. අමාරුවෙන් හරි ධාන වඩා ගත්තොත් ඊට පස්සේ විදර්ශනා කරන එක හරි ලේසි. අය ධාන පිරිහුණාට පස්සේ වැඩක් නැහැ. මට අර කලින් ධාන තිබුණා කිය කියා ඉඳලා. දැන් ධාන තියනවා නම් අද ධාන වඩන්න පුළුවන්. ගිය සතියේ ගිය මාසේ ගිය අවුරුද්දේ මට ධ්‍යාන තිබුණා කියලා ඔබ ගැන කී කියා ඉඳලා වැඩක් නැහැ. ඒ තණ්හා. මේ සසරේ යනවා. තමන්ට අද පුළුවන් නම් සමාධියක් හරි වඩා ගන්න. ඒක යදාගෙන විදර්ශනාව කරනකොට ඒක සුඛ ප්‍රතිපදාව. අමාරුයි නෙමෙයි හරි කැමැත්තෙන් ඒකට කරන්න. නැත්නම් ඉතින් අර බැන බැන තමයි භාවනාව කරන්නේ. මොන කරදරයක්ද මේ? ඒක තමයි දුක්ඛාපටිපද. එහෙනම් ඉතින් බලන්න මම ඔන්න ඔයගලන්ට පේනවා මේ සූත්‍ර කොච්චර ගැඹුරුද කියලා. මම ඔය උත්ටි මම වේදනාව ගැන කියන කෑල්ල විතරයි ඔය ගත්තේ. තව තියෙන ප්‍රශ්න ලිස්ට් එකක් අහනවා. නේද? අපිට හිතනවා මෙහෙම ප්‍රශ්න තියනවාද කියලා. එනකට උක නුවණින් විමසනකොට පේනවා මේ ප්‍රශ්න කොච්චර වැදගත්ද, මේ නිවන කරාම යොමු කරන ප්‍රශ්න. ඒකයි මේ සූත්‍ර අපි ඒ කියන්නේ නුවණින් විමසන්න ඕන තමයි. මේ ගන්න දැනුම ඊළඟට ප්‍රායෝගිකව දදා බලන්න පුළුවන්. මේවද තියෙන්නේ? වේදනා ජාති තුනක් තියෙනවද? නේද? ඒවයි මේ අනුසරේ තියෙනවද? එතනින් එහාට යන්න නම් අදුක්කම සුඛ විඳින ගන්නට ඉන්නවා. සාමාන්‍ය කෙනාට පේන්නේ අදුක්කම සුඛ වේදනාවක් තියෙනවද කියලා. ඇයි මං කේ බඩගිනි වුණහම දැන් ඉතින් හිතන්නේ ගිහින් කන එක විතරයි. මේ බඩගින්න නූපදින විදිහක් තියෙනවද කියලා හොයන්නේ නැහනේ. දැන් කෑවට ආයි බඩගිනි වෙනව නේද කියලා එහෙම හිතන්නේ නැහනේ. නේද? දැනට බඩ පුරව ගන්න විතරයි. මේක තමයි මේක නැවත නූපදින ගතියක්. මේ දුක නැවත නූපදින ගතියක් හොයා ගන්න පුළුවන්. මොක තමයි මේ හොයන්නේ. දැනට අපි ලෞකිකව හොයන්නේ බඩගින්න කාපු ගමන් හරිනේ ඉතින් කෑම හොයන එක තමයි. ආයේ කෑම හෙව්වට ආයි බඩගිනි වෙනවා කියන එක පේන්නේ. ඉතින් හැමදාම කෑම හො හොවා ඉන්න. ඕක තමයි මේ සංසාරේ කරන්නේ. නේද? ඒ මේ අවස්ථාවේදී හිතෙන ඒවා. ආ දුක්ඛම සුඛ වේදනාව දකිනකොට හිතෙයි මේ කෑම කාලා විතරක් නෙමෙයි බඩගින්න නැති කර ගන්න පුළුවන්. මේ තව තියෙනවා. නිරෝධය. ඔව්. එතකොට තමයි තේරෙන්නේ අර ස්වාමීන් වහන්සේලා කොහොමද මේ එක වේලක්වල කරලා ඉන්නේ. මම ඊයේ පෙර ගිය සතියේ එහෙමත් මට හම්බ වුණා ජර්මන් හාමුදුර කෙනෙක් එක වේලයි වලදර. දැනෙන්නේ නැද්ද මොකද්ද කියන එක? ඉතින් ඒක තීරුම් ගන්න දවසටම එක වේලයි. එහෙම ඉන්න ශක්තිය කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට වඩා හොඳට නිරෝගී වෙන්න. අපිට තමයි ඔක්කොම කරදර. ඈට කෑවේ නැත්නම් නිඳ යන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ධර්මතා තියෙනවා. දැන් මේ මම මේ පොත අරන් ආවේ මෙහෙම දැන් සූත්‍රේ මෙහෙම තියෙනවා කියන එක පෙන්නන. ඊළඟට ඔය එක එක කොටස් තව තව නුවණින් විමසන්න ඕන. ගොඩාක් ඔයි දකින්න තුලන් ධර්මතා තියෙනවා. හරි. එතකොට මේ අපි දැන් කතා කරන්නේ පස්සපච්චය වේදනා කියන මට්ටම. එතකොට වේදනාව කොහොමද වේදනාවෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්නේ? වේදනාවෙන් නිවන කරා යන විදිය. එතකොට ඕකටම සම්බන්ධයි ගිය සතියේ සූත්‍රයක් කිව්වා. ඒක මතකද දන්නේ නැහැ. නම නම් මතක නැතුව ඇති. ඒකෙත් මේ වගේ ටිකක් කිව්වා. ඉන්ද්‍රිය පහට පිලිසරණ මනස. මනසට පිලිසරණ සතිය. සතියට පිලිසරණ විමුක්තිය. විමුක්තියට පිලිසරණ නිවන. මේ වචනම ටිකක් යෙදিলা තියෙනවා. ඈ මේක තමයි නම මතක නැහැ. හිටියද ගියේ සද? මේකද? මේක චූල වේදල්ල සූත්‍රය. චූල වේදල්ල සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ එක පොතේදී. මේක කියවන්න ඕන සූත්‍රය. චූල වේදල්ල සූත්‍රය. දැන් කිව්වේ උනාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. අන්ට හොයාගන්න අමාරුයි සංයුක්ත නිකායේ තියෙන. චූල වේදල්ල සූත්‍රයේ මේ ටික දැන් හොඳට ආයේ ආයේ කියවලා බලන්න. උනාබ බ්‍රාහ්මණයක තියෙන සංයුක්තනිකාය 5:1 පොතේ. මේක ඉතින් කන තේනම් කාට හරි ඔය අදාළ ටික විතරක් ෆොටෝ කොපි කරලා බෙදන්න පුළුවන් නම් කොළ දෙකක් විතර වෙයි අපි කතා කරමු මේ වේදනාවට අදාළ ටික. ධර්ම දානයක් කරගන්න අවස්ථාව තියෙනවා කාට හරි වුණත්. තියෙන ඉන්ටර්නෙට් එකේ ගන්න පුළුවන් ඒ දන්න අයට කිව්වහම ආතාපි .org කියලා නේද? ඒකෙන් මේ සූත්‍රයට උඩගෙන නේ අදාළ ටික අරන් පිටුවකට දෙකකට ගන්න පුළුවන් නම් පාලි සිංහලයි දෙකම වටිනවා. හොඳයි. කොහෙද කොහෙලා ගන්නවද? උදව්වක් තමයි ඉතින් පිළිසරණ කියන්නේ මොන තේරුමෙන්ද ඒක කියන්නේ කියලා හොයන්න. නිවන දක්වා යෑම පිළිසරණක් තමයි නේද? ඒ මට්ටමින් හිතුවොත් බොහොම ලේසි. හොඳයි මේ කාලය තුල ඉතින් සතුටු වෙන්න පුළුවන් ඕගොල්ලන්ට අපි භාවනා කළා ධර්ම සාකච්ඡා වල යෙදුණා සීල සමාධි ප්‍රඥා වැඩුණා මේ කාලය තුල. මේ කාලය තුල රැස්සුන කුසලයක් සිහි වුණත් මරණ මොහොතේ බය වෙන්න එපා දුගතිගාමි වෙන්නේ නැහැ. මේවා මහානිසංස කුසල්. අලෝභ දෝස අමෝහය යෙදුන කුසල් සිත්. ඒක ඒවා සිහි වුණත් තමයි සුගතිගාමි වෙන්න පුළුවන්. ඒක ඊටත් වඩා සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් තාරණාගයට වැටෙන්න හැකියාව තියෙනවා. ඉතින් සතුට වෙන්න පුළුවන් මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත් වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කන්ති දෙවිදේවතාන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාන් වහන්සේලා පවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසිකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්දේ සරසතු උපද්දේ රෝග උපද්දේ ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් අප සයවම ඒ වයින් ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා තැනක උත්පත්තියක් ලැබලා තුන් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් යම්කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බාන ප්‍රත්‍ය. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාදමෝ පූර්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර සේරම සබ්බේ සංඛාරා ඒවා අනිත්‍ය බව දුක් බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. ඒ වගේම මේ මනසට අරමුණ වෙන ධම්ම සේරම සබ්බේ ධම්මා ඒවා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනාත්මාති බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. ඒකට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරින අතින් බින්දති දුක්. ඒක තමයි නිවනට මාර්ගය සමතුලිතයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.